මේ දස කුසලයේ anu කුමක්ද කියලා පැහැදිලි කර දෙන්න කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ පුංචි ප්‍රශ්න වාගේ ලැබුණත් මම ගාක් විග්‍රහ කරලා තේරුම් ගන්නට අවශ්‍ය දේවල්. කුසලයේ කියන එක මොකක්ද කියලා විස්තර කරලා පැහැදිලිව විග්‍රහ කරලා දැනගන්න අවශ්‍යයි. එතකොට දස අකුසලයෙන් වෙන්වීමක් ඇද්ද? ඒක දස කුසලයේ වෙන්වීමේ චේතනාව. ප්‍රාණඝාත කරන කෙනෙක් ප්‍රාණඝාත කරන්න බලාපොරොත්තුවා තියෙනවා. හැබැයි ඒ බලාපොරොත්තු යම්කිසි ක්‍රමවේදයක් අවබෝධයක් ලැබුණාට පස්සේ අනේ මීට පස්සේ නම් මම ප්‍රාණඝාත කරන්නේ නැහැ, සත්ව හිංසා කරන්නේ නැහැ, මෙන්න මේ ආකාරයෙන් කැමැත්තක් ඇති වෙනවා. ඒකට තිබුණ කැමැත්ත පහ වෙලා යනවා ඉස්සෙල්ලම. හැබැයි මේක නිකන් නෙමෙයි වෙන්නේ, ඒකට හේතුකාරක වෙන ධර්මාවබෝධයක් එක්කලා. ඒතර එතන සිද්ධ වෙන්නේ වඩන එකක් නෙමෙයි. හැබැයි ඒකෙත් පිනක් තියෙනවා. පිනක් කියලා කියන එකක් කුසලයක් කියන එකක්, කුසලයෙන් තොර පිනක්වත් පිනකින් තොර කුසලයක්වත් කියලා නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක තෝරාගන්න ක්‍රමවේදයක් තියෙනවා. යම් කිසි කුසලයක් හැබැයි නම් ඒ කුසලයේ ලැබුණා පිනවන්න දෙයක් ඒකේ තියනවාද කියලා බලන්න ඕන. සතුටු වෙන්න දෙයක්. මොකද නැත්තේ නිරූපම හතුරු වෙන්න දෙයක් තියෙන කුසලයේ ලැබුණාම තමයි. කුසලයේ නිකල් ලැබෙන්නේ නැහැ. ඕන්න සතුට මරන්න නැතුව ඉන්න පුළුවන්. ඒක වත. සතුට මරන්න නැතුව හිරියට චේතනාව පාප චේතනාව දුරු වෙලා යන්නේ නැත්තම්. ඔව් වතක ඉන්නවා විතරයි. අදිත්‍යණයක් කරගන්නා මම සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමී වර්ධවාහිර වෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, ආදි වශයෙන් මත්පැන් බොන්නේ නැහැ. හරි, ඒ විදිහට කියන එක තමයි අදිත්‍යණයක් කරගෙන ඉන්න පුළුවන්. ඒ අදිත්‍යණ පරිදි එහෙම ඉන්නා මිසක් මේ කුසලයේ කියන එක විරති චේතනාව, ඒකට තියෙන කැමැත්ත නැති වෙන්න ඕන. ඒක අවස්ථා හතරකදී සම්පූර්ණ වෙන්නේ කුසලයේ. ආරති විරති පටිවිරති වේරමණී කියලා මේ අවස්ථා හතරක් තියෙනවා. ඔබ තේරුම් අරගන්න ඕන. කුසලයා පූර්ණ වෙන ක්‍රම හතරක්. ආරති, විරති, පටිවිරති, වේරමණී. ඔබ තෝරගන්න ඕනේ ක්‍රම හතර. ඉස්සෙල්ලාම ඇතිනවා සතියක් නැති වෙන බව. කැමැත්ත නැති වෙලා යනවා. මොනවා හරි හේතුවකින්. මේකට හේතු ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රඥාව පහළ වුණාම සිද්ධ වෙන සිද්ධියක් මේ. යම් මට්ටමක ප්‍රඥාවක් නැగిලාවන ඒ මට්ටමට ඔහුට මේ ප්‍රාණඝාත කරන්න කැමැත්තක් නැති වෙනවා. මේ දස අකුසලයේ කියලා එකක් කරනවා අපි. මොනවැන්ද? කයෙන් කාරණා තුනක් කරනවා අකුසල් කියන පැත්තට. අවිද්‍යාව නිසාම ලෝක සත්‍යයට ප්‍රශ්නයක් නැහැ, හිතෙන්නේ නැහැ මේකේ වරදක්. තමන්ට ලැබෙන ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙයි. ඕනම ජඩවැඩක්, නීච වැඩක් කරන්න ඔහු කැමැති. මෙහෙම ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ස්වභාවයේ කවදා හරි මේ ප්‍රඥාවෙන් ධර්මාභෝධය ලැබෙන්න එයාට ඒවැ අඩුපාඩුවක් පේන්න පටන් ගන්නවා. අවිඩක් අසාධාරණයක්, අයුක්තියක් පේන්න පටන් ගන්නවා. නොකට යුක්තක් නේද කියලා වැටහෙන්න පටන් ගන්නවා. අපරාධයක් නේද කියලා තේරෙන්න පටන් ගන්නවා. මේ එකින් එක වැටෙන හැටි. දැන් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර කියන මේ කයින් කෙරෙන්නා වූ දුච්චරිත අවැඩ තුනක් මේ විදිහට අහක් වෙනා මේ ප්‍රඥාව නැගෙනකොට. එතන වචනයෙන් කරන තවත් දුච්ච වැඩ, නරක වැඩ තුනක් තියෙනවා. පව් වැඩ, ඒ වගේ තමන්ට නොගැලපෙන, ඒ වගේ ධර්මාභෝධයට බාධා වෙන, ඒ වගේම යම්කිසි ආකාරයෙන් පාපයට ඇලී ගලී වාසය කරන, ඒ පැත්තට නැඹුරු වෙන වැඩ, බොරු කේලම් පරුස වචන ප්‍රලාප කියලා හතරක් තියෙනවා. ඔය වචනේදී ඕවා භාවිතා කරනවා නම් ඕවට කියනවා අකුසල්. කූ නැවති පහත් දේවල් හරහා හරින එකයි හරහා නොහරින එකයි මේ තියෙන්නේ. කූ නැවති නමින් හඳුන්වන යම්කිසි පහත් දේවල් තියෙනවනම්, නීච දේවල්, නොකරිතු දේවල් තියෙනවනම්, අවැඩට හේතු වෙන ඒ පහත් දේවල්, නොකරිතු දේවල් වටහා ගන්න බැරුව ඉන්නවනම්, ඒ පුදුලයි ඒවා හරහා හරින්නේ නැහැ. කූ හරහා හරිනවා නම් කුසල්. කූ හරහා හරින්නේ නැත්නම් අකුසල්. කූ කියලා වචනෙන් වෙන්නේ ওই 10ක් තියෙනවා. කයං කරන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර වලට කූ කියන වචනේ භාවිතා කරනවා. පහ, නින්දිතයි, තුච්චයි, ඔය අත් දෙන්නේ. ඒ වගේ වචනය කරන බොරුවෙන් හැවටීම කේලමෙන් බිදවීම පරස වචනිය සැලබාට වත් කිරීම ප්‍රලාපයෙන් මුලා කිරීම කියන මේ හතර වචනය කරන තුච්ච නිඳිත වැඩ නොකර යුතු දේවල් ඒවා සලාහරින්න ඕනේ නොකර යුතු දේවල් බා වැටහුන්නේ නැත්නම් සලාහරින්න හිතෙන්නේ නැහැ සලාහන්න හැදුවත් බෑ ඒසා කියනවා ඒවා සලාහත් නැති වැඩ පිළිවෙල කියනවා අකුසල් අවිද්‍යාවේ නිගමනයේ අකුසල් වලට වැහැලා ඉන්නේ ඒ වගේම හිතෙන් කරනවා කාරණා තුනක් අර තුච්ච නිඳිත වැඩ ලෝභකම් කරනවා තරහ වෙනවා දැවි 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 ඉන්නවා මුලාවටපත් වෙලා නිමිත්‍යා දෘෂ්ටියටපත් වෙලා ඉන්නවා දෘෂ්ටිගත වෙලා මේ හිතෙන් කරන්නා වූ තුච්ච නිඳිත වැඩ ටිකක් මේව සලාහරින්න ඕනේව ඉතින් මේ ටික සලාහරිනවා නම් කූ සලාහ නිසා කුසල් කියන මේ සලාහරින ක්‍රමවේද තියෙන විවිධාකාරයි ලෞකිකව හොඳ පැත්තකට කෙනෙක් නැඹුරු කරගත්තහම ඒ සත්පුරුෂ හැටියට ලෝක සම්මතිය සත්පුරුෂ සේවාසයෙන් ඉන්න ලෞකික හොඳයි ඇසුරේ ඉන්නකොට අබුද්ධෝත්පාද කාලවල ඔය යෝගීන් ඍෂිවරු ඇසුරු කරගෙන ඉන්නකොට ඒගොල්ලෝ පෙන්වා දෙනා මේ ලෞකික වශයෙන් ඕවා ඇති වෙන්නව නොඑක ආදීනව එයා පෙන්වලා දුන්නහම ඒගොල්ලෝ පෙන්වන යහපත් පැත්තේ හොඳ දැක්කහම අනේ අපිත් අපේ ඍෂිවරයා මුනිවරු කියලා ඒ කාලේ සලකන බොහොම ගෞරවයෙන් සලකන අද විෂුන් වහන්සේලා කෙරෙහි ජිත ප්‍රසාදයක් ඇති කරනවා නම් ඒ වගේ ඒ කාලවලත් පැවිදි පක්ෂයට අයිති අර උසස් කොරසක් හැටියට සලකන පිරිසක් ඒගොල්ලන්ගේ විශේෂ ආශිර්වාදයෙන් ලබන්න පුළුවන් නිසා බොහොම කරුත්වයෙන් සලකනවා ඒ හැගේ වැදගත්කම දැක්කහම ඒ අය කියදෙනවා මෙන්න මෙයා පහත් දේවල් මෙයා නීච නින්දිත දේවල් මෙයා කරන්න එපා ඔයාදී කිව්වහම ඒ කියන වචන විශ්වාස කරලත් කෙනෙක් අර ලෞකික උතුම් හොඳ ගුණයක පිහිටලා ඒ අයතෝ අතරිනවා ඒක ලෞකික වූ කුසල් හැබැයි ඒ අත්තරියට යථාර්ථයේ සත්‍ය අවබෝධය ලැබලත් නැති නිසා ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය අහක් වෙලා අසත්පුරුෂ ආශ්‍රයයට එහෙ වැටෙනවා තායිසරියක් කරවා කරන්න පුළුවන් අර මානසිකත්වයේ ආයිසරියක් නීච නිග්‍රහ විදිහට නැగిලා ඉන්න පුළුවන් ඒ නිසා කියන්නේ ඒවා ලෞකික කුසල් කිය. ඔය කුසලයේ ලෝකෝත්තර වෙන්න නම් කවදා හරි ආර්ය උත්තමය හම්බෙලා ආර්ය ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්ම අවබෝධය යම් කෙනෙකුට ලැබුණා නම් ඒ සත්‍ය අවබෝධය ලැබුණා. ඒ සත්‍ය අවබෝධය කවදාවත් නැවත වෙනස් වෙන්නේ නැහැ ලැබුව කෙනාගේ. ඉතින් ඒ සත්‍ය අවබෝධය උදු යම් කිසි මෙයා නීචයි නිග්‍රහ සහිතයි නොකල යුතුයි කියලා යම් කිසි අදහසක් ඇදිලා අත්හැරී ගියා නම් අත්හැරනමයි ආයසරයක් ඒ කුසලයේ පූර්ණ වෙලා එනවා. ඒක මේ ශාසනය තුල වර්ධනය. ආර්ය ගුණය වැඩෙන හැටි. කුසල කියන්නේ ඕකයි. ඉතින් මේ දස කුසලයේ කියන්නේ අර අකුසලයෙන් වෙන්නේ පැත්ත. ඉතින් මේ කාලේ ආර්ය උත්තමයන් අසුර කරන්න තියෙනවනම් ආර්ය උත්තමය දැකලා තියෙනවා යම් අවබෝධයක් බුදුරණන් වහන්සේ පෙන්නපු ලෝකයේ පිළිබඳ ලක්ෂණ තුනක් දකිනවා දැකිය යුතුම දෙයක් දකින්න අති දුර්ලභ දෙයක් ලෝතර බුදුරණන් වහන්සේ නම ලෝකේ පහළලා මේ ලෝකේ හැටි කියා දෙනවා වැහිලා තියෙන පැත්ත ඒක තමයි මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිව්ව මෙන්න මේක එකපාර තේරෙන්නේ නැහැ මේක ගැඹුරට හිතලා බලලා විමර්ශනය කරලා තෝරා ගන්න ඕනේ. නැත්නම් මේවා විවිධ ලෞකික අර්ථ ඒ කාලෙත් අබුද්ධෝත්පාද කාලිතේ පද තිබිච්ච නිසා අර වේදේට අභා වේද ග්‍රන්ථවල ඒ කාලේ ලෞකිකත්වයෙන් දන්න හැටියට ඔයාලට අර්ථ ලියනවා. ලියවට පස්සේ ඒ ටික තමයි ගේන්නේ. ඒ ආත්ම දෘෂ්ටිය අරන් එන කාලෙදී ආත්ම දෘෂ්ටිය තියෙනවා ලෝක සත්වයාට අබුද්ධෝත්පාද කාලේ ඔය වේද ධර්ම එහෙම ඉන්නේ බොහෝ කර ආත්ම වර්ණාවකින් ඔය විලාසිතේ බුද්ධ වචන ආපුහාම ඉස්සෙල්ලා ඔය කියන જાති ආත්මයක් නැහැලු නෑ කියලා තමයි මේ අනාත්මයි කියන්නේ ඒකයි මේ අනාත්මයි කියන්නේ කියලා ඒකට ඒ වචනේ දාන ආත්මයක් නැහැ කියනවනේ බුදුදහම අනාත්මවාදයක් නේ එහෙම කියලා කියනවා ඒකෙන් අදහසක් එනවා ඔය ඔක්කොම ස්ථිර නැහැනේ ඒ නිසා අනිත්‍යයිනේ ස්ථිර නැති නිසා දුකයිනේ ඔන්න ඔය වචනේ පට වැදිලා මේ ලෞකික අර්ථයක් එනවා හැබැයි ගැඹුර වැටුනේ නැහැ මොකක් නිසාද ඕක දැනගන්න ලෝතුරු පහළුනේ ලෝතුරා බුදුරු පහළුනේ නැහැ අනික් කැටේ පොඩ්ඩක්වත් වැටෙන්නේ නැද්ද ඕක හොයලා බලන්නත් ඕනේ විග්‍රහ කරන්න එකපාරේ විස්තර කරලා බලන්න ඕනේ අහලා බලන්න ඕනේ මොකද හේතුව ලෝතරා බුදුරයන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය අවබෝධනේ කුමක් දැකලාද? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි වෙලා. එන නොයසු විරුද්ධ ධමයක් කෙරෙහි යස පහළ වෙලා යටික දැක්කේ. නම් මහ බෝසතාණන් වහන්සේ කියන්නේ සාමාන්‍ය මොලේ ඇති වෙච්ච කෙනෙක් එහෙම නෙමෙයි. ලෝතරා බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා මහබෝසතාණන් වහන්සේගේ මානසිකත්වය ගැන හිතන විමර්ශනය කියලා බැලුවොත් එතෙක් ලෝකේ කිසිම ඥානවන්තයෙක් ඉතර ඉඳලා නැහැ. උන්වහන්සේ යම්කිසි අදහසක් කියනවා නම් උන්වහන්සේගේ කියන අදහස විග්‍රහ කරලා දෙනකොට උන්වහන්සේගේ වැඩිය සමත් කෙනෙක් කියන්න බුදු වෙන්න ඉස්සෙල්ලා ලෝකේ හිටියේ නැහැ. ප්‍රඥා පාරමිතාව උපරිමයට වඩලා ලෝතරා බුද්ධත්වයට පත් වෙන්න හේතුකාරක සියල්ල පූර්ණය කරගෙන උපන්න ඒ මහා බෝධිසත්ව උප්පත්ති අවස්ථාවේ පටන්ගෙන උන්වහන්සේට කිසිම ගුරුවරයෙක් වෙන්න අමුතුවෙන් උගන්වන්න දෙයක් තිබුණේ නැහැ. ගුරුවරුන්ට උගන්වලා ඉන්නේ යන්තම් පොඩි කොනක් කිව්වට පස්සේ උන්වහන්සේට කෙලවරක් නැතුව ඒ පිළිබඳ විග්‍රහය එනවා. ආපහුම ගුරුවරු කියන අපි දන්නේ උච්චරයි අපි දන්න හරි අපි කියා දෙන්න ඉස්සෙල්ලා ඔබතුමා කියනවා ගෝලිය කරගන්නේ කොහොමද? ඔබතුමා අපි ඉගෙන ගන්නවට අපිට කියා දෙන්න දෙයක් නැහැ. ඉතින් එච්චර විතරක් නේ මම තවත් දන්නවා. මට තවත් වැටහෙනවා. මොනවද? ඔය ගුරුවරු දන්නේ නැති හරියක් තියෙනනේ මෙන්න මේවා දන්නේ නැහැ නේද ඒවා. අනේ අපි ප්‍රශ්නෙට උත්තර අපි දන්නේ නැහැ. අපේ වේදෙත් නැහැ. එහෙනම් දැනගන්න මෙන්න මේ ටික ඇයිටි කියලා ඒක අතු ගල්ලා එනවා. අන්තිමට මොකද කරන්නේ? උගන්නන්න හරි බයයි. උන්වහන්සේගෙන් උගන්නන්න නැහැ පොඩ්ඩක් උන්වහන්සේගේ මහානා ගුරුවරු. මෙන්න මේ වචනයක් තියෙනවා. ඉතින් අපි ඔබතුමාට කොහොම උගන්නන්නද? ඒ මොකද්ද? මොකද්ද මේ වචනේ? ගත්ත අරගෙන විවාසයෙන් හිත තිබ්බ ගා මොකද වෙන්නේ? අර අනන්ත සංසාරයේ පුරව ප්‍රඥා පාරමිතා මොහුකුරා ගිහින් තියෙන නිසා වැහෙන්නේ නැහැ. විවෘත වෙලා ඇවිදිලා ඔක්කොම විස්තර වෙනවා. එහෙම හැකියාවක් එහෙම ඥානයක් ඒ මහ බෝසතාණන් වහන්සේට තිබුණා. ඒසා උන්වහන්සේට ගුරුවරු කවුද ආපුවාම කවුරු උගන්වන්නද? නමුත් උගන්වන්න දෙයක් නැහැ. කියනකොට දැනගෙන ඉවරයි. ඉතින් අමුතුවෙන් උගන්වන්නේ මොනවද ඔබතුමාද කියලා පැත්තකට කරගහම නමුත් අනික් අය ඉගෙන ගන්න ඔහොම නෙමෙයි. බොහෝ කාලයක් ළඟ ඉඳගෙන දරදිය ඇදෑදා බැල මෙහෙවරකම් කර කර ඔහොම තමයි කුමාරීක් වුණාතර දිසාපාමක ආචාර්යවරයෙක්ගෙන් ඉගෙන ගන්න. නමුත් මෙහෙම එක කවුරුවත් දැකලා නැහැ. එහෙම ගරු කරනවා දැකලත් නැහැ. ගරු ගන්නවා දැකලත් නැහැ. ඉතින් දැක්කර පස්සේ මොකද කරන්නේ? උන්වහන්සේට ඒ බෝධිසත්ව කාලේවත් ගුරුවරයෙක් මේ මගේ ගෝලයා කියන වචනේ කියන්න බය කියන්නේ නැහැ. කියන්න හේතු නැහැ. කොහොම ගෝලයා කියන්නේ? අපි රතු ගල්ලා යනකොට ඔය ප්‍රශ්නේ මතුවේනවා. ඒසත් තමයි උන්වහන්සේ අන්තිමට අනිකා කියන පටන් ගත්තට යසෝදලා දේවී සරණ පාවා දෙන්නේ කොහොමද? මොකුත් ඉගෙන ගන්නවා අපි නන්දය කළා නැහැ. මොන ඉගෙනීමක්ද තියෙන්නේ? මොකුත් ඉගෙන ගත්තේ නැති කෙනෙකුට කොහොමද අපි අපේ කුමරියක් දෙන්නේ? රජකම් කරන්නේ කොහොමද? ඉතින් උන්වහන්සේ ශිල්ප දක්වන්න ගිය අවස්ථාවේ දැනගත්ත තරම ඒ අවස්ථාවේදී අර අනික කොහොමද දන්න සියලු ශිල්ප පෙළලා ඔබලා නොදන්න හරියක් තියෙනවා. මෙන්න මේ ටිකගේ අමතර හරියක් පෙන්නපුවාම ඔක්කොම පුදුම වුණා. එන අන්න එහෙම හැකියාවක් තියෙන කෙනෙක් ඒ බුදුරන් වහන්සේ කියන්නේ බෝධිසත්ව කාලේ බෝධිසත්වයන් වහන්සේගේ ස්වභාවයත් එහෙමයි. ඉතින් අන්න ඒ වගේ කාලයකදී එවදු වන්නා වූ අවස්ථාවත් ඉක්මවලා ගියා තමයි අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රයක් තියෙනවා. මේක අගමුල මේකයි කියලා පෙන්වන්නේ ලෝතුරා බුදුරණ ඥානයි. අර ඉස්සරහට විච ඥානීටවත් විමර්ශනය කළා මිසක් අනුමාන කළා මිසක් ප්‍රත්‍යක්ෂ අවබෝධය ලබා ගත්තේ ලෞතරා බුදුනාට පස්සේ වචන තුන ගැන. නමුත් අන්නේ කාලේ ඉස්සෙල්ලා මොකද කරන්නේ? අර ඉන්න යෝගාවචරයෝ නැත්නම් අර කියන අර වේද ග්‍රන්ථ පරිහරණය කරමින් ආපු ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයෝ කියන පිරිස ඒගොල්ලෝ දන්න ලෞකික අදහස් ওই වචනවල දාගෙන තිබුණා. ඒ දාගත්ත වචන ඒගොල්ලන්ගේ ඉගෙන ගන්නකොට ඒවා තමයි දෙන්නේ. අදහස ඒක හැටියට උගන්වන්නේ. ඉතින් මෙහෙම ගන්නවාට මේවා අර්ථයක් දැනගෙන හිටියේ නැහැ. මොකද්ද මේක හරියක් දෙය කියලා. ඉතින් බුදුරන් වහන්සේ ඉස්සෙල්ලාම දැක්කා අවිද්‍යාවේ නිගමන තුන ඕකයි. ඇත්ත දැක්කේ නැති නිසා ලෝක සත්‍යය නිගමන කරනවා. නිත්‍යයි සුඛයි අත්තයි කියලා. එහෙම එකක් ලෝකේ තියෙනවා. ඒ දායකල් ලෝක සත්‍යයෙන් මිදෙන්න බැහැ. නිත්‍ය නැති ලෝකේ නිත්‍යයි කියලා නිගමනයක් කරනවා. සුඛයෙන් තොර ලෝකේ මායාවකට හැරිලා සුඛයි කියලා නිගමනය කරනවා. අනත් අනාර්ථකර ලෝකේ අර්ථයක් නැති හරයක් නැති ලෝකේ හරයක් ඇති දෙයක් කියලා නිගමනය කරනවා. ඒ නිසා ලෝකයෙන් මිදෙන්න කිසි කෙනෙකුට බෑ. අන්නේ කාරණේ බෝධිසත්ව අවස්ථාවේදී දැකලා උන්වහන්සේ විමර්ශනය කරන්න පටන් ගත්තා. ප්‍රත්‍යක්ෂ ඥානයක් පහළ වුණාම කියලා ලෞතරා බුද්ධත්ව ඥානය පහළ වුණා. අනාවරණ ඥානයත් එක්කලා ෂඩ් අසාධාරණ ඥානය පහළ වුණා. ලෞතරා බුද්ධත්වයේ මහා සාන්තිය පහළ ආවා. එනා ඊට ඉස්සෙල්ලා උන්වහන්සේට කවුරුවත් අනිකායට පරතෝ ഘോഷක ප්‍රත්‍ය නැන්නා අර කියන අනික් කෙනෙක් කියන හඬ ඇහිලා සද්දාල් මාසලෝණී ලැබිලා ඒ විදිහට ලබා ගන්න ඕනේ බලතේරුම් ගන්න. අර ආර්ය ධර්මයේ අවබෝධ කරගන්න කියන්න ඕනේ. එහෙනම් ඒ බඳු වරසත්‍ය රහිතයි අර මහබෝසතාණන් වහන්සේලාට ඒ ඥානෙ තිබිච්ච නිසා. ඉතින් අන්නේ ඥානෙ නැතත් ඔය මහබෝසත්තරු පාරිතා පුරාගෙන එන කාලේ තමයි මහඍෂිවරු කියන්නේ බොහෝ කොට. ඊයයි තමයි දාපාම කාචාර ආදී වචන උත් ඒ කාලවල ඉගැන්වීම. එක එක මට්ටමුවේ ලෞකික ශාස්ත්‍ර පිළිබඳව හදාලා හොඳ හැකියි දැනීම ලැබීම අවබෝධය ඒ කාලේ තිබුණා. ඒමින මහබෝසතාණන් වහන්සේලා බොහෝ කොටම සාමාන්‍යයයි නෙමෙයි. උන්වහන්සේලා මේ පාරමිතා පුරාගෙන ඉන්න ගමන් මහඍෂිවරු වෙනවා, අවිඥා ලැබෙනවා, ධ්‍යාන ලැබෙනවා. එහෙම තමයි උන්වහන්සේලාගේ හැටි. ලෝකයේ ලෞකික වශයෙන් දෙන්න තියෙන උපරිම දැනීම් දෙනවා, උගන්වනවා. ඉන් අන්නේ වගේ අවස්ථාවක් තුල ඒගොල්ලොත් මොකද කරන්නේ? අකුසලයෙන් වෙන්ගිලා මෙන්න මේ කුසලයේ පිහිටන්න ගියහම ලෝකේ හොඳ පැත්තක් පෙන්වන සුගති පැත්ත. ඔවා දුගතියට අයිති මෙන්න මේ හේතුවෙන් නිසා ගියහම නරකයි කියලා පෙන්වලා දෙනවා. මෙන්න යහපතක් වෙන හොඳ පැත්ත කියලා පෙන්වලා දෙනවා. ඒම ගනුගමනය කරන පිරිසත් උන්වහන්සේලාගේ කීම විශ්වාස කරලා අන්න එහෙම අපිත් මේ නරකව නොකර ඉන්නේ. එහිඳ එහෙම අතල නතර කරනවා. පස්සේ කාලෙකදී අර ගැඹුරු දහම දකින ප්‍රඥාව පහළ වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණේ විග්‍රහ කරලා දෙන ටික වටහා ගන්න පසුතලයට ගන්නවා ওই ක්‍රමයට. ඒක කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විතිකිච්ඡා කියන මේ පංච නීවරණ කියන පසුතලයේ ඉඳලා නම් කවදාවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක තෝරා ගන්න බෑ. තේරෙන්නේ කොයි මොහොතක හරි යෝගෙන් අහක් වෙච්ච ඉලහාක ඔබ විමර්ශනය කරනකොට තමයි වැටහෙන්නේ. නියම යථාර්ථය වැටහෙන්නේ එහෙමයි. ඒ නිසා මොකද කරන්නේ? ඕම යථාර්ථය ලබා ගැනීමට බාධකයක් වෙනව නීවරණ පහ. විග්‍රහ කරලා කියනවා නම් දස අකුසල්. අවිද්‍යාවෙන් පටන් ගන්න වැඩ පිළිවෙලක වැහිලා තියෙන වැස්මේ හැටි. එහෙනම් මෙන්න මේ පංච නීවරණ කියන එක යටපත් කරගන්න පුළුවන්. ඇත්ත දකින්නකොට සමුච්ඡේද ප්‍රහාණය කරගෙන යන්නත් පුළුවන්. සාමුලිම ඉදහරින්න. හැබැයි ඒකට තියෙන පසුතලයක් තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තියේ මේ බුද්ධ ශාසනයේ පළවෙනි දණ කිවි ඔන්න ඕකයි. ඉස්සෙල්ලා මොකද ඇති වෙන්නේ? පුද්ගලයා බණහඬ ඉස්සෙල්ලා ආර්යයන් කෙරෙහි දැක්කහම චිත්ත ප්‍රෝධයක් හට ගන්නවා. ඒ චිත්ත ප්‍රසාදය ඇති වුණාම ඒ පස්සේ යනවා බොහොම ගෞරවයෙන් භක්තියෙන්. හැබැයි උතුමන් කෙරෙහි ඇති වෙන චිත්ත ප්‍රසාදය ලැබෙනකොට ඔහු දන්නේම නැහැ ඒ මොහොත තුළ පංච නීවරණයෙන් තොර වෙනවා. ඒසා කියන වදනේ අහන්න මහා වහාම තේරෙනවා. මේක විශේෂයක්. දැන් සැරියුත් හාමුදුරුවෝ ඔච්චර ඥානවන්ත වෙලා නව පෘථජ්ජන අවස්ථාව ඉක්මවන්නේ නැතුව හිටියා. බණපදයක් ඇහෙන්න අවස්ථාවක් ලබා ගන්න. මෙහෙම ඉන්නවර දැක්ක බොහොම ඉන්ද්‍රිය සංවර පිණ්ඩපාත වන්න හාමුදුරු කෙනෙක්. අනිකාය වාගේ නම් නෙමෙයි. බණ ඇහිුවේ නෑ තව. අමුත්තක් දැක්ක චරිත රක්ෂණි. විනාය යනකොට වටපිට බලනවා. අතපය ගස්සනවා. දඟලනවා. ඇඟ අඹරවනවා. විවිධ විකෘති. මේ අමුතු හාමුදුරු කෙනෙක් මම දැක්කේ නෑ මෙහෙම කෙනෙක් කවදාවත්. මීට ඉස්සෙල්ලා මේ හස්තජී හාමුදුරුව පිණ්ඩපාත වන්නවට දැක්ක හැටි. මොකද රහතන් වහන්සේගේ චර්යාව අනික් කෙනෙකුට රඟපාන්න බෑ. එයා රහතන් වහන්සේගේ චර්යාව ස්වභාවයෙන්ම සාන්තයි. දකින අය ඉනවනවා. බොහොම ගරුයි. අන්නේ නිසා මේ චර්යාව දැක්ක උන්වහන්සේ අරිහත් නිසා උන්වහන්සේගේ චර්යාව දැක්කහම උන්වහන්සේ හරි පහපත් ඉඳුරන් චිත්ත ප්‍රසාදයෙන් යුක්තයි. කලබල කම්පන මොකුත් නැහැ. පින්ද පාත කරගන්න හැටි යන හැටි ඉඳ ගන්න හැටි සේරම බලනකොට හරිම අමුතු සාන්තියක්. මේක දැකලා තමයි ඉස්සෙල්ලා පැහැදුනේ. පැහැදිලා ගිහලට අනිසරේ කිව්වෙත් මොකද්ද? ස්වාමීනි ඔබ වහන්සේගෙන අමුතු චර්යාවක් මට චර්යාවක් මට පේනවා. ඔබ වහන්සේ යන්නේ එන්නේ ඉඳගන්නේ කටයුතු කරන්නේ කන්නේ බොන්නේ හරිම සංවර ක්‍රමයකට. මේක සාමාන්‍ය කෙනෙකුට මේ කරන්න ලොකු අමුත්තක් තියෙන්න ඕනේ. ඔබ අතර විශේෂ අවබෝධයක් එහෙම තියෙනවා. ඔබ වහන්සේ කාය කවුද? මේ ටික තමයි ඉස්සෙල්ලා හැවි වනහන් ලඟුන ක්‍රමේ. ඉස්සෙල්ලා වනහල පැහැදුනා නෙමෙයි. අර තිවිච්ච බාහිර චෛත්‍යය දැකලා තමයි පැහැදුනේ. ඔන්නේ පැහැදුනේ කවුරු එකද චරිතය දැකලා හරි මහා සංඝරත්නයත් එක්කලා සංඝරත්නයේ කෙරෙහි උන්වහන්සේ අරිහත් නිසා අරිහතුන් වහන්සේ නමක් කෙරෙහි පැහැදුනා කියන්නේ සංඝරත්නයේ කෙරෙහි පැහැදීම ඇති තාක්කල් පංච නීවරණ ලඟ වෙන්නේ ඉන්න වැයක තමයි විශේෂයේ සංඝරත්නය. සංඝරත්නයේ කිසි චිත්ත ප්‍රසාදී යමෙකුට තියනවා නම් ඔහුට පංච නීවරණ ඔහු වහන්න බෑ මේ මානසිකත්වයේ. ඒක විවෘතයි. අන්නේ වගේ ඉලාට තමයි පුංචි බලපද ටිකක් අහනකොට සාහමලීම පංච නීවරණ බිඳලා ගියේ. එදෙනින් අහක් වෙලා අර ධර්ම අවබෝධය ලැබිලා දහම ඇස පහල වුණා. යේ ධම්මා හේතුප්පවවා තේසං හේතුන් තථාගතෝ ආගෙන පද දෙකක් අහනකොට ධර්මී අන්නේ හැකියාව ඔච්චර තිබිලා අර උත්තමයන් වහන්සේගෙන් බණපදයක් අහන්න ඕනේ වුණා ඔය අවබෝධයෙන් අන්න කුසලයේ වැඩෙන හැටි ආර්ය කුසලයේ ඒ විලාහි දකින්න මොකද්ද අනේ මේ ලෝකේ හේතුවක් නිසානේ පහළ වෙනවා කියන්නේ ඔය පොඩ්ඩ කියන උද්ගටි සත්‍ය කියන මහා ඥානවන්ත නිසා ඒ පොඩ්ඩ හොඳටම ඇති අර ධර්ම අවබෝධය ලැබෙන්නේ හේතුවක් නිසානේ පහළ වෙන්නේ හේතුවක් නැත්නම් ගෙවෙනවනේ ඔය තමයි උද්‍යාවිඥානි ඔය තමයි අනිච්ච ලක්ෂණේ දකින්නවා කියන්නේ මේ කොහොමද ඔක දකින්න ලීසි කේනට් එන අනිච්ච උප්පාද වයට් එන අනිච්ච කොමන අර්ථින්ද අනිච්චයි කියන්නේ උප්පාද වය කියන මේ අර්ථයෙන් උද්‍යාවිඥානි නම් ඒකයි අනිච්ච කියන්නේ නමුත් අද අනිච්ච කියන්නේ ඕකට නෙමෙයි ස්ථිර නෑ කියලා දැක්කම අනිත්‍යයි අදහස දිලා වේරෙනවනේ ඒක මහා ඥානිය. ඒ මොකද්ද ඥානි විග්‍රහ කළේ? යේ ධම්මා හේතු පබව. යම් ධර්මයක් හේතුවක් නිසා ප්‍රභවය වෙනවද පහළ වෙනවද? තේසං හේතුන් තථාගතෝ ආ. අන්නි හේතුව තථාගතයන් වහන්සේ පෙන්නනවා පහළ වෙන හේතු. තේසං හේතුයෝ නිරෝධෝ. යමෙක් අන්නි හේතුව නිරෝධ කරනවා නම් අන්නිතන සමයි සැනසුම එන්නේ. අන්නි වාදයයි මහා ශ්‍රමණයන් වහන්සේ පෙන්වන්නේ කියන එක තමයි ගාථාවේ අදහස එළිය කියනකොට පද දෙක කියනකොට සංවරත්තේ පිටලා ඉවරයි අවබෝධ ලැබිලා ඉවරයි. උද්‍යාවේ ඥානිය පහළ වුණා. අනිච්ච පහළ වුණා අනිච්ච ඥානිය ආවා. වෙන ත්‍රිලක්ෂණේ පහළ වෙනවා නම් අනිච්ච දැකනම් දුක්ඛ දකින්න අනත්ත දකින්න අමුතුවෙන් කියන දෙයක් නෑ. ඔය ත්‍රිලක්ෂණේ එක ලක්ෂණයක් දැක්කොත් හරියට ප්‍රඥාවෙන් ප්‍රඥා ගෝචර මිසක් ඕක වචනේට සීමා වෙච්ච නෙවෙයි. ප්‍රඥාවෙන් දකින්න ඕනේ. වචනෙන් කතා කරගෙන කිය කිය ඉන්න පුළුවන්. ඒ වචනෙන් කිව්වේ මොකද්ද කියන එක ප්‍රඥාවෙන් හරියට අදහස දැක්කොත් එහෙම මොකද වෙන්නේ? අන්න එදාට අනිත්‍ය දැක්කා වෙන්නේ. එහෙනම් දුක්ඛ අනාත්ම දකින්න අවුතේ වෙලාවක් නෑ මොහොතේම දකින්න. ඕකට කියනවා අනිත්‍ය දැක්කා නම් දහම් දැක්කා. දකින්න ක්‍රම වේද? උද්ගති තත්ඥ කියන්නේ මහා ඥානවන්තයෙක් මොහොතකින් ඕක තේරෙනවා. හැබැයි ලෝතර බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ශ්‍රාවක පරපුරක් ඔය දහම් දීලා හැදුවල පස්සේ ඒ අවබෝධ කරගත ශ්‍රාවක පරපුර යම්තාක් ලෝකේ පවතිනවාද? ඒ තාකල් සංඝ රත්නයේ පවතිනවා, ධර්ම රත්නයේ පවතිනවා. බුද්ධ රත්නයේ දේශනා කළ බුද්ධ රත්නයේ දුන්න ධර්ම රත්නයයි සංඝ රත්නයයි පවතිනවා. කවදා හරි අවසාන වෙච්ච දර ශාසනය අතුරුදහන්. එතකන් අතුරුදහන් වෙන්නේ නැහැ. ඕකයි ක්‍රමී. එහෙනම් මේ බුද්ධ ශාසනය පවතින්න පුංචි අවබෝධ පොඩ්ඩයි තියෙන නමුත් ඒ අවබෝධ පොඩ්ඩ වුණාට අප්‍රමාණ මා ගැඹුරුයි. හිතාගන්න බැරි දෙයක් හිතාගන්න කිව්වට පස්සේ ශ්‍රාවක ගෝචර නම් බොහොම පුංචි දෙයක් නේ මට වැටහගන්න මෙච්චර කල් බැරිලා තිබුණේ. හරිම චිත්ත ප්‍රසාදයක් එක්ක මේක වැටහිලා ඉනවා. මෙන්න මේ ටිකයි පෙන්නේ. හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගානි රුජ්ජති. හේතු ප්‍රත්‍යයෙන් මේ සම්භූතය හැදෙනවා. හේතු බංගනන් නැති වෙලා යනවා. ඔය පොඩ්ඩ දැනගත්තාම මහා ඥානවන්ත නිසා එහෙනම් මේ දුක නිකන් නෙමෙයිනි හටගන්නේ. හේතුවක් ඇතුවනේ. ඒ දුකට හේතුව නිරෝධ කළොත් ඒ දුක නැති වෙනවනේ. මොකද වැටෙන්නේ චතුරාර්ය සත්‍ය. කොච්චර පුංචි වුණාට කොයි මේක ගඹුරට යනවා පුදුම විදිහට. අවබෝධය ලැබෙන්නේ හොමයි. එහෙනම් දකින්නවා මොකද්ද? අනිත්‍ය දැකලා පස්සේ දුක්ඛ අනාත්ත කියලා දකින්නවා. එයා ලෝකේ දුකෙන් පිරලා තියෙනවා. දැන් අපි ඔක විවිධ උපමා වලින් අත් දැනගන්න ඕනේ. මොකද උද්දේශේනුත් බෑ, නිද්දේශේනුත් බෑ. මේ කාලේ පටි නිද්දේශෙන් වනේ ධම්ම අවබෝධ කරන්න. හේතුව මොකද? උද්ගටි තඤ්ඤ, විපංචි තඤ්ඤ කියන දෙගොල්ලක් ඉන්නවා. ඒ ලෞතරා බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලේ අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක ආදී තැන් පටන් ගෙන පිරිසුල්ටයි උන්වහන්සේලා අයි තියෙන්නේ. එහෙම මහා ඥානවන්තයෝ ඤෙය්‍ය කියන කොටසක් ඉන්නවා. උදාහරණ උපමා සහිතව විග්‍රහ කරනකොට ධම්ම අවබෝධ වෙනවා. එක එක මට්ටම් වලදී හොඳට අහලා තේරුම් ගන්නට අවබෝධය ලැබෙනවා. ඉතින් මේ කාලේ බොහෝ කොට ඤෙය්‍ය කියන මට්ටමේ ඥානවන්තයෝ තමයි ධර්ම අවබෝධ කරන් ඉන්නේ. ඉතින් විවිධ උදාහරණ උපමා වලින් කියනකොට තමයි මේ ධර්මයේ තේරෙන්නේ වැටහෙන්නේ. හැබැයි කොහොම හරි වටහා ගත්තොත් ආයි සාමාන්‍ය කෙනෙක් නෙමෙයි උතුම් බුද්ධ ශ්‍රාවකයෙක් වෙලා ධර්ම අවබෝධය ලබාගෙන සතර පාය නිදහස් වෙලා ඉවරයි. ඒ මානසිකත්වයේ ඇති වෙන පාරිශුද්ධිය ආයි ලේසියෙන් එහෙම ආපහු ගිලා අසුද්ධ වෙන්නේ කොහොමවත් වෙන්නේ නැහැ. අන්න ඒකයි ස්වභාවය. එහෙනම් මෙතෙන්දි දකින්න ක්‍රමවේද තියෙනවා. අන්න එකෙන් දකින්න ඕනේ මේ උද්‍යව්‍ය කියන ඥානිය මොකද්ද? ඒක දකින්න ක්‍රමයක් තියෙනවා. ඒ නිසා ඔන්න ඔය ටික අද වෙනකොට වැහිලා බොහෝ කොට ඔය පුංචි පොඩ්ඩ වැහිලා ගියාට පස්සේ නැවත අරගන්න විදිහක් නැතුව යනවා. అన్ని కళ్యాణ మిత్ర సంపత్తి ఎనుకుల తమై దశ కుశలేట హేతుకారకమైన అవబోధి లభిని. ఇది కళ్యాణ మిత్ర సంపత్తి లౌకిక కళ్యాణ మిత్ర హటిటి లౌకిక ఇరిసిరు ఆది వాసి ఏ మట్టమే అయినవన బుధ శ్రావకయన్ వహన్సిలా అరెండి బుధున్ వహన్సికి పాలు వచ్చి శ్రావక పరపుర అరెండి అనికాగి కవదావత్ మీ సదహట నిరోధమైన అకుశలేక్వ వెళ్ళిన కుశలేకట సదహల పత్తేంది అవస్థావాక్ నే. ఈ అతి దుర్లభ వన్నా బుద్ధ శాసన పాతిన కాళిక ఈ సంగరత్న అసురి ధర్మి అహలైట బుధ పియానన్ వహాంతి పాలకరవు ఏ మాధ్యర పత్వేంది ఓని. ఈ మే కాల వినుకోట బోమ దుర్లభ సత్య పత్తిరా తిగున తావు నెతివిరానే నెతివిరా బుద్ధ శాసన అంతర్ధాన వెండ వే బుద్ధ శాసన పందహసా కాల జనకంగా మే శాసన అంతర్ధాన వెండ వేకీనిక అటువా నిగమని అత్తీను. ఇది ఎన్నిసా అతురుదహం వెండిన బేరేసి ఉన్నాన బలం కాన్నే అదత్ బలవాకి ఎహువట బోహోకట ఏక బలాక్ నెమి ధర్మ ఖాతికి వెండిన యా పెన్నాండోన క్రమేత్తీయను యా జరామరణ పెన్నాండోనే విగ్రహ కరల జరామరణోట హేతువ పెన్నాండోనే జరామరణ నిరోధీ లభిన సాత్య విగ్రహ కర దిండే హ్యా తీయండోని ఇక్కడ మార్గే పెన్నాండోని ఎక్కువ జాతీయ విగ్రహ కరండోని జాతి అనే హేతువు జాతి నిరోధే జాతి నిరోధ మార్గి ఉన్న ధర్మ కతికేక్నా విశేషత్వ దగిన హేటి భవయే భవయేట హేతువు భవ నిరోధే భవ నిరోధ మార్గి వీటికి ధర్మదేశనా కలిండు ఉపాదాని ఉపాదాని అంటే హేతువు ఉపాదాని నిరోధే ఉపాదాని నిరోధ మార్గి కోటికి ఏమిండు దేశన తన్హావు తన్హావట హేతువు తన్హా నిరోధే తన్హా నిరోధ మార్గి ఓ చతురార్థ సత్య ద్వారా మీలోకి వలన హేటి వేదనావు వేదనావట హేతు వేదనా నిరోధే వేదనా నిరోధ మార్గే ఇస్పార్శే ఇస్పార్శేర హేతువు ఇస్పార్శ నిరోధే ఇస్పార్శ నిరోధ మార్గే సలాయతన సలాయతనోట హేతువు సలాయతన నిరోధే సలాయతన నిరోధ మార్గే నామరూప నామరూపేద హేతువు నామరూప నిరోధే నామరూప నిరోధ మార్గే విజ్ఞాని విజ్ఞానిట హేతువు విజ్ఞాన నిరోధే విజ్ఞాన నిరోధ మార్గే సంఖార సంఖారోట హేతు సంఖార నిరోధే సంఖార నిరోధ మార్గి అవిద్యావు అవిద్యావట హేతు అవిద్యా నిరోధే అవిద్యా నిరోధ మార్గి ఒన్నోటి కోకింగ్ హరి ఒన్నోటికి ధర్మదేశనావా కిరిండు ఒకటి కరండి హెకియావా తీనవనా అన్ని ఆటకిన ధర్మ కథికే పాలి ముకూద్దని తిన కొలని తిరణ అడిగి ఫియాదిని పులన్నా హరి మన్న పాలివాసానికి నిన్న మంకో ధర్మ కథికి ఎక్కువ ఏ పాలివాసాని ధర్మ కథికని పాస్తే హదాగత బ్రాహ్మణ ధర్మం ఉదయాన్న హాతి దేశాకర ధర్మ కథికత్తేని పఠిత సముపాది పిలువంత ఉన్నోటికి ధర్మదేశం అక్కడ అమెకుల పులు అన్న అన్యా ధర్మ కథిక దేశనా పేదలు పెన్నుల తీను ఇది ఒక చోరాకండు ఒకటికి తమ నివన్ దాకింది ధర్మాబోధి లభాన్ని అనిత్యవశయం దుఃఖవశయం అనత్వశయం లోకి విగ్రహాన్ని అతిని ఒకటికి చతురార్ సత్తి ధర్మ అవబోధ విని ఒకటికి ఒకటికి అవబోధులో అరిహత్తిర పత్తిర అవసరాన్ని కామ ఒకటికి తమ ఇటీక కిరళదీని అమృతిని గిరగల నాకు అవసరమే. ఇది మిగతామై గంగురు మిగతామై హెంగవిలేయాన్ని కవదహరి ఆరి ధర్మేతుని ఒకటిగా మతువీల ఆపుదాట ఓ ఆబోధి లఘునోత్యాం కెరీగుట అన్ని ఆ దనగన్న మెన్న కుశలే మెన్న కుశలేద హేతు మెన్న కుశలే నెగడే హటి మెన్న నెగిన మార్గి మెన్న అకుశలే మెన్న అకుశలేద హేతు మెన్న అకుశల నిరోధే మెన్న అకుశల నిరోధకన మార్గి ఓ చతుర సత్య దాకిన హరి ఓ క్రమీ దాకిండు ఇన అకుశలే దాకిన కొట కోవది దాకింది అవిద్యావే నిగమే దాకిన్ని అవిద్యావే అహకరగిహిల్ల విద్యా పహాలునట పస్తే వినసపోయింది ఇన విద్యా నిఘం పహాలకరండి వే అనిత్యాయి దుఃఖాయి అనత్తాకినే తిలక్షణి హరియట అవబోధ విండోని ఇక అవబోధ కరగండి అవతే పదుతలయా తీయను యం మొహతక తద్ అంగ వశయం హో ఏ కానీ ఏ మొహతర హేతుకారక వశయం ఆర్యంకి చిత్త ప్రసాదయా కతి విండోని ఆర్యంకి గబురు పెద్ద దగ్గర నివి లౌకిక వశయం గుడి మత్యం పేండతి విన్నా బాహిర శాంత లక్షణే దగ్గరం ఈ లక్షణే గిరి బహిర తమై టీగా క్లంగు విని గౌరవకరి ఈ గౌరవ చిత్తం బలహాన కొట ఈ ఆట పంచనీ వర్ణనే ఏ మొహతే ఏ రాజు కీన వలన తీర్ల ప్రజ్ఞాపహాల వినో ప్రజ్ఞాపహాలనో ఆయి పంచనీ వలన సదాతమయోరాయి అన్ని తిండిగా వెడ్లైనో ఏ క్రమవేది యోకాయ ఇది ఒక తేరుం గంటోని తేరుం గద్దాం మీ దశ అకుశలేకి అని ప్రాణఘాత అదత్తాదాన కామిత్యాచార මුසාවාද පිසුනාවාද පරුසාවාද සම්පප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන මෙන්න මේ තුච්ච වූ නිඳිත වූ කාරණා 10 ඒ ස්ථානයේදී පහකර දමනවන පහකර දැමුවොත් කුසල වෙනවා පහකර නැත්තාකල් කුසල නොකරන අකුසල වෙලා ඉන්නවා ඒ ඔබ තන් දකින්න ඕනේ කුසල කරගන්න නම් කුසලස උපසම්පදා වෙන්න නම් කරගත යුතු හරියක් තියෙනවා ඒකට අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරගන්න මොකද කරන්නේ සියලු පව් කොච්චරද කොහෙද තියෙන්නේ කියලා හොයලා බලන්න කයින් ක්‍රම තුනකින් වතනේ ක්‍රම හතරකින් හිතෙන් ක්‍රම තුනකින් මේ සියලු පව් ගොඩ නැගෙනවා ඔන්න ඔය ටික පහ කරගන්න නම් පහ කරන්න චේතනා වශයෙන් තමන්ගේ මිදිල යනකොට කුසල වෙන්න නම් ඒක සිද්ධ වෙන ක්‍රමයක් තියෙනවා ඇයි සත්‍යයා පව් කරන්නේ හේතුවක් උඩ ඇයි ප්‍රාණඝාත කරන්නේ ඇයි හොරවැර වංචා කරන්නේ ඇයි සුරාසූ දුරාචාර කරන්නේ මේ ලෝකයේ උට වටිනා දියක් තියෙනවා ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් කොයි පැත්තෙන් හරි එකක් ඔවට සම්බන්ධයි ඔන්න ඔය ටික හරි වටිනවා කියන හැඟීම තියෙනවා ඒක මම කරගන්න ඕනේ මගේ කරගන්න ඕනේ මට ආත්ම කරගන්න ඕනේ ඔය හැඟීම එනවා අන්නේ හැඟීම එනකොට මොකද කරන්නේ එහෙම වටිනා දියක් තියෙනවා කියන දෘෂ්ටිය නිසා ඔක්කොම කරන්නේ අන්නේ දෘෂ්ටිය විදිල යන්න නම් නිත්‍යයි සුඛයි අත්තයි කියලා හිතාගත්ත එක අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා ධර්මානුකූලව දකින්න ඕනේ බණහල් අන්න දැක්ක දාර පේනවා අනේ මෙච්චරකල් නිත්‍යයි කියලා හිතා හිටියා අනිත්‍ය දේවල් හැබැයි ඔක වරද්දල ගන්නවා ඉතින් ස්ථිරයි කියලා හිතා හිටියේ ස්ථිර නැති දේවල් කියලා ගත්තට හරියන්නේ නැහැ නාමගත නජීරති කියලා තියෙනවා දිරන්නේ නැති එකක් ගැන නාමගත දිරන්නේ නැහැ කියවන නාමගත කියන්නේ ලෝකෙ රැඳි නැති ඒවාද නිවන යන නාමගත නාම ගෝත්‍ර තියෙන තමයි අපි මේ මෙච්චර කල් කරන හැම වෙලාවකම මේ කර කර ඉන්නේ. ওই නාම ගෝත්‍රේ අපි ඇසුරට ආවි නැත්නම් එහෙම. අපිට මොනම දෙයක් වා කරන්න මතක නගන්න බැහැ. තේරුම් ගන්න බැරුව යනවා. එහෙනම් අපි හැම කෙනෙක්ම නාම ගෝත්‍ර පරිහරණය කරනවා. සත්‍යයකට මොහොතක්වත් ඉදිරියට ගමන් කරන්න යන්න විදියක් නැහැ. කටයුතු කරන්න හිතන්න කියන්න කරන්න ක්‍රමවේදයක් නැහැ. නාම ගෝත්‍ර ආධාර කරගන්නේ නැතුව එනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම ගොත්තා නජීරති කියලා. එනා සියල්ල දිරනවා කිව්වොත් හරියයිද? එතන යම් බුද්ධ සාසන පටහැනිනේ විරුද්ධයිනේ. බුද්ධ දේශනාවනේ පෙන්නා තියෙන්නේ. එක්තරා දේවතාවක් කරන ස්වාමීනි මොනවද දිරන්නේ මොනවද නොදිරන්නේ? දේවතාවගේ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේම උත්තරයක් දෙනවා. රූපං ජීරති මච්ඡාන නාම ගොත්තා නජීරති. දැන් ලොකු ප්‍රශ්නයක් එනවා නාම ගෝත්‍ර නිවනද කියලා හෙව්ව නිවන නෙමෙයි කියලා පැහැදිලිවම දන්නවා මොනවද නාම ගෝත්‍ර නාම ගෝත්‍ර විග්‍රහ වෙන තැන් තියෙනවා පෙරවිසු කඳු පිළිවෙල දකින්නකොට මම ඊට පෙර මෙබඳු භවයක මෙබඳු උපතක් ලබාගෙන හිටියා ඒ කාලේ මගේ කයේ හැටි මෙහෙමයි මගේ නම මේකයි ඒකද ඒ නාමයේ ලබා හිටව මම මෙහෙම පිරිසක් ඇසුරු කළා මෙහෙම දී කෑවා බිව්වා මෙහෙම වචන කතා කළා මෙහෙම පරිසරයක හිටියා මං ඊට ඉස්සෙල්ලා එතෙන්ට ඉඳි ඉස්සෙල්ලා හිටියේ මෙන්න මෙහෙම දිහාක එදා නම මේකයි ඒ මගේ ගෝත්‍රයේ මේකයි එදා මගේ පිරිස මෙහෙමයි කෑවිවේ මෙහෙමයි හිටියේ මේ වගේ පැත්තක ওই විදිහට එකින් එක අත්බැවෙන් අත්බැව සිහි කරන නාම ගෝත්‍ර සිහි කරන යනවා කියලා පෙන්නනවා එහෙනම් නාම ගෝත්‍ර කියන්නේ අපේ මතක සටහන් පුබුදුවලා බලාගෙන බලාගෙන යන එක අන්න ඒවා දිරන්නේ නැහැ දිරුවා නම් බලාගෙන ඉන්න ලැබෙයි නවතිනවනේ කොච්චර වෙලාවක් තව එහෙම වෙලිය හැකි දිරන්නේ නැති හින්දා දැන් පුංචි කාලේ බලන නාම ගෝත්‍රය සිහි කරලා මේ නාම ගෝත්‍රය ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ අයි පුංචි කාලයක් තිබුණා අවුරුදු 8 10 6 7 වගේ වයසේ කාලේ ওই කාලේ විවිධ අත්දැකීම් අපිට තියෙනවා මතක තියෙනවා ඕන් තිරි පදින ගියා වැටිච්ච හැටි එන කවුරු හරි ගහපු හැටි ඔළුව පළඟු හැටි ගලකින් ගහලා සෙල්ලම් කරන්න ගිහින වෙච්ච දේක් ඔහොම එක එක විවිධ මතකයන්ගේ හොඳවැඩේ පැහැදිලිව තියෙනවා පුංචි කාලේ අපිට වෙච්ච දේක් දැන් ඔබට වයස කීයද? අවුරුදු 40යි 50යි 60යි 70යි කියන්න පුළුවන්. පුංචි කාලේ මතක් වෙච්ච දෙයක් එහෙම කියන්න පුළුවන්. වෙච්ච දෙයක් එහෙම. අපෝ පුළුවන්. මට මතකයි මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා කියනවා. ඒ කාලේ මතකේ විරා දැන් ඒ කාලේ ඒ කාරණේ සිද්ධ වෙලා. ඔබේ මතකේ ඒක තැන්පත් වෙලා දැන් කොච්චර කාලද? දැන් අවුරුදු 60 70 ක ඉස්සෙල්ලා සිද්ධියක් ඕක. එයා කියනවා. ඉතින් මොකද වුනේ? මමයි තව ළමයෙක් දෙන්නේ කියලා කුරුම් බහලන්න ගිහ හිටා මං ගහපල්ලේ වෙන්නන් ඌ දාලා දීවන් මට හොඳට මතකයි ඔහොම එකක් කියන්න පුළුවන් දැන් මේ මතකයේදී දැකපු එකනායි පුංචි කාලේ මතකින්න කොච්චර වයසකින්ද ගහේ වැටුනේ තමගේ වයස කීයද ඒ කාලේ මට අවුරුදු 8ක් ඇති 10ක් ඇති දැන් වයස අවුරුදු 70ක් ඉතින් දැන් මතකිනු ටී ළම වැටිච්ච එකනගේ හැටි කොහොමද වැටෙන්නේ වයස ගියේ කෙනෙක් දැන් අවුරුදු 70ක් ගිහින්නේ මතකේ ඔව් අත එදා වැටිච්ච එකන දැන් වැටපේනේ නාකි වෙච්ච එකක් වැටෙනවා වගේ එහෙමත් කියයි නෑ නෑ අර පුංචි ළමයායලා වැටිච්ච හැටි එහෙමම මතකේ දිනනවා නාම ගෝත්‍රයේ වයස ගිහින්නේ නෑ දිර්ලා නෑ තිබුණා වගේ වෙච්ච හැටිමයි පේන්නේ මෙන්න නාම ගෝත්‍රවල ස්වභාවය ඊ නාම ගෝත්‍ර නිවන නෙමෙයි එහෙනම් අපි මෙච්චර කාල කරන්නේ නෑ වත් කණ්ඩ යන කෑමක් කන්න ගිහිලා මොකද කරන්නේ කෑම කන්න රැහැතිනා කන්න කොබත් පරිවිද වල්න පිඟන් වල බෙදලා තියෙනවා දැන් මේ බත් කියන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා තියෙච්ච මතකේ තිබුණ නැත්නම් එහෙම දැන් බත් පිඟාන හොයාගන්නේ කොහොමද මොනවද මොනවද මන්ද ගොඩ ගහලා දිනා බත් පිඟන් වල නම් මේ බත් කන්නේ බත් කියන්නේ මොනවද මෙතන කොහොමද ඔබ දැනගන්නේ බත් අඳුරන්නේ නැද්ද මං ওই ඉස්සෙල්ලා කොච්චර කාලා තියෙනවා එහෙනම් ඉස්සෙල්ලා ගත්ත මතකයක් මතක කරලා නම් බත් අඳුරගන්නේ මේ අහවල් ව්‍යංජනි මේ පපඩ මේ අහවල් කජු මාළු දැන් එකිනෙකට මාළු ඔක්කොම කියනවා මොනවද කියන්නේ ඔయిత ජීවිතේ ඉතිලා දැක නැති පළතුරු ගෙඩියක් හිමි ගත්තේ මේ જાතිය මොකද්ද අහන්න වෙන්නේ නැද්ද ඒක හඳුරන්නේ නැහැ කලද යද්ද දන්නේ නැහැ මොනවද දන්නේ නැහැ අහන්න වෙනවා දන්න කෙනෙක්ගේ හා ඔව හොඳ පළතුරු જાතිය දැන් කොහෙන් ගේනවද වන්නේ අමුතුරෝකින් අරන් එනවද නැත්නම් දැන් විවිධ පළතුරු තියෙනවා අපි දැකපු නැති ඒවා තවත් කියන අවුරුදු 60 70 වගේ අපි ජීවිතේ දැකපු නැති જાති දැන් ආයිත් අලුතෙන් එනවා කොහෙන් එනවද දන්නේ නැහොත් ඒවා අපි මොකද්ද කියලා දැනගන්නේ කාරා බලමු කෙනෙක්ගෙන් හරි අහලා බලලා ඒකෙන් දැනගත්ත කෙනෙක් නම් මේ මොනවද જાති ඔක අහවල් පළතුරු જાති ඔබර කියන්නේ අහවල් නම් ආ කිව්වට පස්සේ දන්නවා ආ මේක ජගන් ෆෘට් මොන කේන වලක අපි ඉතේ ඔහොම නමක්වත් දැනගෙන හිටියේනේ ඒ අමුතු જાතිය කාලත් නැහැ ඉතින් පස්සේ දැන් කන්නේ කොහොමද ආයි මේක මොනවද කියලා ආයිත් අනුගෙන් අහන්න ඕනේ මොකද අපි දැනගත්තේ මීට ඉස්සෙල්ලා අහගත්ත මතකයක් ආවා අන්න නාම ගෝත්‍රයක් හදාගත්තා මෙන්න මේ හදාගත නාම ගෝත්‍රයකින් අපි යමක් යමක් දැනගත්ත නිසා ඒ ඇසුරෙන් තමයි ඉදිරි කාලයේදී ඒවා පරිහරණය කරන්නේ මට්ටම දැහැත් ඉරක් වලදන්න විදිහක් නැහැ බුලත් ඉරක් කන්න විදිහක් නැහැ නේ ඔය ටික දන්නේ නැහැ මේ මොනවද මතක තිබුණේ නැහැ බුලත් කියලා පුවා කියලා මතක තිබුණේ නැත්නම් හුණු කියලා දුම් කළ කියලා මේ කලාබු නැටි කියලා මේ හිනසාල් කියලා මියා මතක තිබුණේ නැත්නම් අපි කොහොමද බුලත් ඉරක් කන්නේ අපිට ඕන ගන්න කුණු ගන්න ප්‍රමාණය දැනගන්නේ කොහොමද බුලත් පුවා ගන්න ප්‍රමාණය දැනගන්නේ කොහොමද මේ සියල්ලම මතක සටහන් නිසා කරන්නේ මෙන්න මේ නිසා අපි නාම ගෝත්‍රයෙන් තොරව මොහොතක්වත් අපි පැවැත්ම යන්න බෑ වැඩි හරියක් ජීවත් වෙන සත්වයේ රාග දේශ මොහසහගතව ජීවත් වෙන්නේ නාම ගෝත්‍රික සම්බන්ධ වෙලා ඉන් මේ නාම ගෝත්‍ර දිරන්නේ නැහැ කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා නම් අපි මේ පැවැත්ම තුළ වැඩි හරියක් අපි ඇසුරේ ඉන්නේ මොහොතක් ගානේ නාම ගෝත්‍රය ඇසුරෙන් තමයි මේ පැවැත්ම හදාගෙන යන්නේ ඉතින් අනිත්‍යය කියන්නේ ස්ථිර නැහැ දිර්ල යනවා කිව්වා නම් එහෙම නාම ගෝත්‍ර දිරන්නේ නැහැ කියලා පෙන්ලා තියෙනවා නාම ගෝත්‍ර නිවර නෙවෙයි කියලා පැහැදිලිව දන්නවනේ එහෙනම් සියල්ල ස්ථිර නැහැ කිව්වොත් කවුද කිව්වේ පොතේ තියෙන්නේ සිංහල ලියපු තේරුවට නේ ඔක ලියා තියෙන්නේ සියල්ල ස්ථිර නැහැ කියලා බුදුරන් වහන්සේ කොහෙද පෙන්ලා තියෙන්නේ මේක සියල්ල අනිත්‍යයි කියලා නම් තියෙනවා මොකද අනිත්‍යයි කිව්වේ අහුවාම ස්ථිර නැහැ කියලා පතිරෝ බුද්ධ ගෝතාතුරු හෝ කිව්වා කියන පොතවල මේක තියෙන්නේ කේනාටේන අනිත්‍ය කොමනාර්ථේන අනිත්‍යයි කියන්නේ මුලි පොතල විග්‍රහ කළා පෙන්නනවා ඒකට හේතුව පිටකෝ දේසේ netti prakaraṇī එතන පටි සම්පදා මග්ග ප්‍රකරණි මේ මුලිමති විච අටුවාල පෙන්නනවා කොමනාර්ථේන අනිත්‍යයි කියන්නේ උපාද වායතේන අනිත්‍ය උපාද වාය කියන අර්ථේන අනිත්‍යයි කියන කෙනෙක් ඒකේ පෙන්නනවා මොකද්ද උපදින්නේ මොකද්ද වැය වෙන්නේ අන්න ඒක හේතුව දකින්න එක අනිත්‍ය කියන කෙනෙක් විග්‍රහ කළා පෙන්නනවා උපාද දකින්නේ 25 ලක්ෂණයක් දකි වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි උපාද වාය දකින්නේ 50 ලක්ෂණයක් දකි ලෝකේම අනිත්‍යයි කියන එක දන්නවනම් ඔන්න දැනගත්ත කෙනා දැනගත්ත ක්‍රමවේදී 50 ලක්ෂණයකින් දකින්න හැටි වෙන්නා තියෙනවා ලෝකේම අනිත්‍යයි කියලා දකින්න ඕනේ දකින්නේ කොහොමද ලෝකෙටම ආйти ස්කන්ධ පහක් තියෙනවා රූපස්කන්ධේ වේදනායිස්කන්ධේ සංඥායිස්කන්ධේ සංකාරයිස්කන්ධේ විඥානයිස්කන්ධේ කියලා හයවැනි ස්කන්ධයක සවි පෙන්නන ස්කන්ධයක් ඉතුරු නැහැ ලෝකෙ. ඔය ලෝකේ යන සියල්ලටයි සියල්ල ඕකේ තියෙනවා. සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කෙන යමක් ඇත්නම් ඒ සියල්ල කැටි කරලා ගත්තාම ලෝකෙට ආйти හරිය ඕකේ තියෙනවා. එහෙනම් මේකේ රූපස්කන්ධය කියලා කොටසක් තියෙනවා. මේක තමයි සියලු සත්ත්වයන්ගේම සතර මහා භූතයන්ගේ ගොඩනැගිලා තියෙන සූක්ෂම හෝ ඝනී බවන හෝ ගොඩනැගිලා තියෙන. මෙන්න මේක අනිච්චයි කියලා දකින රූපං අනිච්චං. ඒ කියන්නේ මොකද්ද? උද්‍යාවි වශයෙන් දකින්න ඕනේ කියනවා. අනිච්ච දකින්න නම්. මේක ස්ථිර නෑ කියන කතාවක් නෙමෙයි විග්‍රහ කරන්නේ. කොහොමද උදේ දකින්නේ? උදේ දකින්නේ පංචස්කන්ධය පිළිබඳව ක්‍රම 10ක් දකින්න. මේ ක්‍රම 50 විදෙන්නේ ඒකට 10 ගන්න. රූපස්කන්ධය පිළිබඳව ලක්ෂණ 10ක්. වේදනායිස්කන්ධය පිළිබඳව ලක්ෂණ 10යි. සංඥායිස්කන්ධය පිළිබඳව ලක්ෂණ 10යි. සංඛාරයිස්කන්ධය පිළිබඳව ලක්ෂණ 10යි. විඥානයිස්කන්ධය පිළිබඳව ලක්ෂණ 10යි. 50 ලක්ෂණයක් දකින්නේ කොහොමයි? අනිත්‍ය දැක්කවෙන්නේ ලක්ෂණ 50 දැක්කහම. දැන් මේක වහගෙන ඉන්නේ මේ කියන්නේ නැතුව. එළියට දානකොට අපිට වයින් අපේ ලක්ෂාවඳුරෝ. අමුතු වර කියලා. අමුතු වර නෙමෙයි පොතේ තියෙන උදාහරණ පෙන්න කියන්නේ. තියෙන තැනුත් පෙන්නලා. ඇයි ඒවා බලලා හිටන් සත්‍යය පෙන්වන්නේ නැත්තේ මිනිස්සු මුලා කරන්නේ. තවත් අනිත්‍යය ගැන ස්ථිර නැහැ කිය කී ඉන්නේ ඇයි? ඒක පෙන්වන්නේ නැතුව. ඒකයි දකින්න ඕනේ. ඇයි ධර්මාවෝදී ලැබෙන්නේ නැත්තේ? ලැබෙන අර්ථය වහලා වෙන එකක් හිතා හිටපහ ලැබෙන්නේ කොහොමද? අත්‍යාවදී පුංචි ගෑල් වෙනකොට උතන තමයි ධර්මාවෝදී මුල. ඒක විග්‍රහ වෙන්න ඕනේ. මොනවද ලක්ෂණ? අවිජ්ජා සමුදය රූප සමුදය මෙන්න පළවෙනි ලක්ෂණය. උදේ ලක්ෂණය උදා වෙන හැටි. රූපයක් හටගන්නේ, රූපයක් ගොඩනැගෙන්නේ, කවදා හරි කොතන හරි රූපයක් දකින්න හම්බෙන්නේ. ඒකද එක මේ ක්‍රමයක් තියෙනවා. අවිජ්ජා සමුදයෙන් හටගත්ත රූපයක් වෙන්න ඕනේ පේන එක එක්ක. මේ ක්‍රමයක්. තණ්හා සමුදය රූප සමුදය. එහෙම නැත්නම් තණ්හා සමුදයෙන් හටගත්ත එක. අහේතුක රූප හට ගැනීම ලෝකේ නැහැ. කම්ම සමුදය රූප සමුදය. ඒක කර්මයක් නිසා හටගත් එකක්. කර්මයක් යම් කිසි ක්‍රියාවලියක් නිසා හටගත් එකක්. ඒ හටගත්තා නේද? හටගත්. ආහාර සමුදය රූප සමුදය. ඒක ආහාරයකින් හටගත් එකක්. ඉදිර හටගත්තා නේද? එතකොට නිබ්බති රකන රූප සමුදය. නිපදෙවිච්ච එක. හටගත්තර පස්සේ නිස්පාදනය වෙන අවස්ථාවක් තියෙනවා, සීමාවක් තියෙනවා. කුඩා සතෙක් වශයෙන් උපදන ඒක හැදිලා නිබ්බතිය පහළ වෙගෙන ගිහිලා මෝරණ අවස්ථාවක් එනවා. එතකන් රූපය වැඩෙනවා. හටගත් එක වැඩෙන අවස්ථාව. අන නිබ්බති කියනවා ඒකට. ඔන්න ඔය කියන කාරණා පහකින් තමයි ලෝකේ හටගෙන තිබෙන යන්තාක් රූපයක්ද ඔය කොහරි ඔය සම්බන්ධයෙන් තමයි වෙලා තින්නේ. අහම්බෙන් හටගත් ඒවා නෙමෙයි. එයන් හටගත් එක නිසා මොකද අපි කරදරයක් තියෙනවා? මොකද කරන්න ඕනේ? පැනලා යන්න බෑ. එකකින් හටගත්තා නම් මල්ලඟක් තියනවාද? මට දුක හට ගන්නවද? මොනවා හරි ඔම හටගෙන තියනවාද? මට දුක් දෙන රූපයක් මම ගොඩනගා සමුදේ වෙලා තියෙනවා නම් මල්ලඟ මම කල්පනා කරන ඒකේ මට දුකක් හට ගන්න ක්‍රමයක් තියෙනවාද? මල්ලඟ මොනවද තියෙන? සතර මහා භූතයන්ගෙන් හටගත් කේස් තියෙනවා, ලොම් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, හන් තියෙනවා, මස් තියෙනවා, නහර තියෙනවා, ඇට තියෙනවා, ඇටමිලු තියෙනවා, වකුගඩු තියෙනවා. ඔතන පටන්ගෙන ගියාම දෙතිස් කුරුම කොට්ටාසි හැදීච්ච කය තියෙනවා. මම කියනවා ඔකට මේක මේ හදාගත්ත රූප සමුදේ. අවිජ්ජා සමුදය රූප සමුදය වියා මුල පටන් ගත්තා. තණ්හා සමුදය රූප සමුදය, කම්ම සමුදය රූප සමුදය පටන්ගෙන ආහාර සමුදය රූප සමුදය කියන එකේ වෙලලා ඒක තමයි මේ තියෙන්නේ. දැන් නිබ්බාති ලක්ෂණය මේක හැදිලා ඉදිරියට දැන් තරුණ කාලේට ඇවිද්දා සරුණ කාලේ පස්සේ මෝහන කාලේට ඇවිද්දා ඒක මේ තියෙනවා. ඔය පහින් හැදිච්ච රූපේ නෙමේ තියෙන්නේ. මේ රූපේ නිකන් හැදුන්නේ නැහැ. මෙහෙම එකක් නැහැ කිව්වට හරියනවා. රූපයක් නැහැ, වේදනාවක් නැහැ. ඒ જાතිය නැති නැති බලා කියන්නේ කිව්වොත් එහෙම ඒක කියන්නේ නාතිකවාදී. ඒක හරියන්නේ නැහැ. මම නැහැ, මගේ කියලා දෙයක් නැහැ. ওই જાතිය නෑ නෑ කියන පටන් ගත්තොත් එහෙම බුදුරන් වහන්සේ දේශනා කළේ නැත යනු ඒකාන්තියකි, ඇත යනු ඒකාන්තියකි, තථාගතයන් වහන්සේ අන්ත දෙකට වහින් නැතුව මාධ්‍ය තුලින් යථාබෝධය ලැබුවා. එන අපිට අද කියා දෙන්නේ මොකද්ද? සත්‍යයක් නැහැ, පුද්ගලයක් නැහැ, මමෙක් නැහැ, කවුරුවත් නැහැ. නැන්නේ ඔය ඉන්නේ මොකද්ද කියලා අහුවම උත්තර ඒක හිමි කිව්වත් නැහැ කියේ. එක්තරා කාන්තාවක් ඇදිලා වල ඉස්සර කාලෙක මම පැවිදින්නේ විසර ඇදිලා නෑනේ. මම කියව මොකුත් නෑ. මොන විදියෙන්වත් කතා නෑ. ඉතින් කාටද ගහන්නේ? කාටද බයින්නේ? මම කියලා කෙනෙක් නෑනේ. ඉතින් මගේ මොකද? මං කිව්වා නැති එක වෙනඳ පුළා මට පොල් පිටා කියලා දුන්නොත් කියලා. වෙන කියන්න දෙයක් නැති නිසා. කොන්දහරා හොඳ පොල් පිටි පාරවල් දෙකක් ගහනවා නැද්ද නැද්ද කියලා නෑ. දනෝ දනෝ පිච්චෙනෝ රිදෙනෝ කියලා කෑ ගහයි. ඒක වන්දම කරන් පුච්චන්න ඕන. මේක කිව්වර තේරුම් ගන්න බෑනේ නැන්ද. මේකේ දෘෂ්ටිවල පිහිලා ඉතන නැත යන දෘෂ්ටියේ පිහිලා ඉතන කියනවා. අමුතු තර්කයක් කියනවා. ඉතින් පෙනිපෙනී තියෙන ඇත වැහෙනවා. බුදුරන් වහන්සේ පෙන්වුවේ ඕක නෙමෙයි. මේ පේන එක මොකද්ද කියලා දැනගන්න. මේක හේතුඵලයක්. ඇත කිව්වහම ඒකාන්තයකට වැටලා තමයි මේක සදාතනික වස්තුවක් කියලා හැවටෙනවා. නැත කියන දෘෂ්ටියට වැස්සාම උච්චේ දෘෂ්ටියට වැටලා මොකවත් මේ ලෝකේ නෑ, මම එක් නෑ, මගේ කියා දෙයක් නෑ, පින් පව් කියා දෙයක් නෑ කියලා මේකට වැටෙනවා. ওই දෙකම අත්තරින්ද ඕකේ යථාර්ථය දකින්න බෑ. හේතුවක් නිසා ඵලයක් ගොඩ නැගෙන හැටි, හේතු නිරෝධයෙන් ඵල නිරෝධයෙන් හැටි දැක්කහම ওই කියන දෘෂ්ටියෙන් නැතුව ඇත වෙනවා. ඕකෙන් බලන්න මේ කය ගැන ඇද්ද නැද්ද කියන වචන දෙර බුදුරණාහතේ උත්තර දුන්නේ නෑ. මේක ආත්මද මේක නැද්ද කියලා අහනවා වවුණු උත්තර දුන්නේ නෑ. විදෙකටම අර්ථයකට නැති අර්ථ ශූන්‍ය කතාවක් අහන්නේ, විකෘති වෙච්ච ප්‍රශ්නයක් ඔය අහන්නේ. ඔය ක්‍රමී යථාර්ථය දකින්න බෑ. මේක අය කෙසේ වේද කියලා හැවනම් උත්තර දෙනවා. මේක අය කොහොමද මේක හැදින්නේ? අන්න ඉතින් පේනවා තිනවා බවපත්තෙන් හැදිච්ච ජාතිනේ වෙදී. ඒ බව කොහොමද වෙන්නේ? ජාති එතකොට උපාදාන පත්තෙන් වෙච්ච බවනේ හැදින්නේ. හේතු ඵල විග්‍රහ කරනවා. උපාදාන නිරෝධන භව නිරෝධය, භව නිරෝධන ජාති නිරෝධය. ඉතින් මේක ඉවරයි. ජාති නිරෝධය නම් කොහොම බලන්න ඕන? මේක නැද්ද ඇද්ද කිව්වහම උත්තර දෙන්නේ නැහැ. අන්න ධර්මාබෝධය ලබන ක්‍රම කතාව. ඉතින් ඒ වගේ මෙතනින් අපි දකින්න ඕනේ මේකින කයක් හැදෙනකොට මේ කය කියලා කියන්නේ මොකක්ද? අනිත්‍ය දකින්න ඕනේ. අනිත්‍ය දකින්නකොට මෙන්න මෙහෙමයි ලෝකේ ඇතිසේ පෙනෙන දේ හැදෙන්නේ. ඇතිසේ විද්‍යාමාන වෙනවා. මේක මොකක්ද කියලා බලාගන්න හැදෙන ක්‍රමවේදය බලන්න ඕනේ. කොහොමද හැදෙන්නේ? හැදෙන හේතුවෙන් හැදෙනවා මිස වැඩෙන හේතුවෙන් වැඩෙනවා, ගෙවෙන හේතුවෙන් ගෙවෙනවා, මැරෙන හේතුවෙන් මැරෙනවා මිසක් අපි දකින්න මොහොතක් ගන්න හේතුඵල ක්‍රියාවලිය. උපදින හේතුවෙන් මැරෙන්නේ නැහැ, උපදින හේතුවෙන් උපදිනවා. වැඩෙන හේතුවෙන් වැඩෙනවා මිසක් වැඩෙන හේතුවෙන් උපදින්නේ නැහැ. වැඩෙන හේතුවෙන් වැඩෙනවා, වැහැරෙන හේතුවෙන් වැහැරෙනවා, මැරෙන හේතුවෙන් මැරෙනවා. හේතුඵල හතාව හරියට විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ. මොහොතක් ගන්න හේතුඵල ක්‍රියාදාමයක් යනවා. ඔක දකින්න ඕනේ. එතකොට අපිට කියතලත් ඇත නැත කියන අන්ත දෙකේ වහින් නැතුව ඇතසේ පේනියා මොනවද? ওই නැති වෙනවා වගේ වෙන්නේ, වැරෙනවා වගේ වෙන්නේ මොනවද කියලා මේ දෙකම තෝරා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ධර්මානුකූල ක්‍රමී. ওই ක්‍රමයට ඇති නැති තෝරා ගන්න ඕනේ. ඇතසේ පේන්නේ ඇතසේ නැතිසේ වැටෙන ක්‍රියාවද්ලයක් ලෝක විද්‍යාමානේ නම් මොකකින්ද වෙන්නේ? අන්න අවිජ්ජා සමුදය රූප සමුදය, අවිජ්ජා නිරෝධා රූප නිරෝධා. මෙන්න ක්‍රම ඇති නැති වෙන හැටි. උද්‍යාවි. උද්‍යාවි ඥානී කියන්නේ ඕකයි. අවිද්‍යා සමුදය රූප සමුදය එක ඥානය, අවිද්‍යා නිරෝධා රූප නිරෝධා ඔක දකින ඥානියට කියනවා වැය ඥාන රූප පිළිවද. තණ්හා සමුදය රූප සමුදය, තණ්හා නිරෝධා රූප නිරෝධා ඔන්න රූප පිළිවද උද්‍යාවි. තෘෂ්ණාව නිසා හටගන්න තෘෂ්ණාව නැන්නන්නේ ඒක ඒ ක්‍රමයක්. කම්ම සමුදය රූප සමුදය, කම්ම නිරෝධා රූප නිරෝධා ඔන්න අනිත්‍ය හරි දැනගන්න, රූපයන්ගේ අනිත්‍ය දැනගන්න හැටි. එතකොට අපි විදිහටම ආහාර සමුදය රූප සමුදය, ආහාර නිරෝධා රූප නිරෝධා. කවලින් කාර ආහාර, විඥාන ආහාර, එයාගෙම මනෝ සංචේතන ආහාර ආදී වශයෙන් ස්පර්ශ ආහාර කියන මේ හතරෙන් කවලින් කාර ආහාර නිසා වැඩෙන හරියක් තියෙනවා. හතර මහා භූතයන්ගේ සකස් වෙලා ආහාර කරගෙන වැඩෙන ආකාරය මෙන්න මේ වගේ හටගන්න ආහාරය හටගන්න හැටි වෙන්න ඔය විදිහට. ඒක තමයි මේ ආහාරය සමුදය රූප සමුදය. ඊහාට ලැබුණේ නැහැ ඔය රූප නිරෝධ වෙන උදා වෙන්නේ නැහැ, වැඩිලා ඉන්නේ නැහැ. ආහාර නිරෝධා රූප නිරෝධා අන්න අර ඇති වෙලා තියෙන ආකාරය. එතකොට නිබ්බති සමුදය නිබ්බදී වෙන්නේ නැහැ නම් නිබ්බදේන ක්‍රියාවලිය තිබුණ නැන්නම් එහෙම ඒ රූපෙ එහෙම පේන්නේ නැහැ. නිබ්බති නිරෝධන ඒ රූපෙ නිරෝධයි. දැන් ළමයෙක් ඉන්නවා අවුරුද්ද කරපස්සෙ ආ දැන් ලොකු වෙන්නේ පුතා. තව අවුරුද්ද ගියා. ආ දැන් කයින් කතාලා ලොකු ඉන්නේ. ඒ බලන අවුරුදු 18ක් ගියා. දැන් කයින් කතාලා ලොකු ඉන්නේ. දැන් අවුරුදු 5ක් විතරයි බලන. දැන් තව ගාක් ලොකු වෙදිනේ. බලපුවාම බලු මෝරලා. ලොකු වෙන්නේ නැහැ. දැන් අවුරුදු 18ක් පැනලා. දැන් මෝරලා වැඩි. දැන් පැවුල එහෙම ඇවිදලා කමුණත් එහෙම ඇදවිලා ගිහිල්ලා අමුතු වෙලා ගිහිල්ලා කොහරි ඉස්සරලා ලොකු වී ලොකු වෙන අපි එක අවුරුදු 18ක් නැවතුනා. 16ක් නැවතුනා. අන්න නිබ්බති ලක්ෂණේ. ඔයින් ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? විපරිණාමි ලක්ෂණ රූප නිරෝධ නිබ්බති ලක්ෂණේ හටගත් එක විපරිණාමයේ පත් වෙලා හිටන් ගෙවිල යනවා. මේන හට ගන්න හැටි සහ වෙනසෙන හැටි හේතු හට ගන්න හේතු පහයි. රූපයක් වෙනසෙන හේතු නිරෝධය නිසා රූපය වෙනසෙන ආකාරය මෙන්න මේක දකින්න ගියා. හේතුන් පටිච්ච සම්භූතං ඔන්න රූපයන්ගේ සම්භූතිය දැක්ක හේතු පහකින් හේතු වංගා නිරුජ්ජති රූප පහ නිරුද්ධ වෙන්නා වූ හේතු නිරෝධය දැක්කා. ඔන්න ඔක දැක්කහම කියනවා රූපං අනිච්ඡං දැක්කා. දැන් ඕක විග්‍රහ කරන්න යන්න ඕන රූපං අනිච්චං තෝරා ගන්න. අවිජ්ජා සමුදයක් වේදනා සමුදයක් මේ ක්‍රමයක්. මේ වේදනාවන්ගේ මොන විජාතිය වේදනාවක්ද? අවිද්‍යාව නිසා පහළ වෙච්ච වේදනාවක්. ඒ වේදනාව අවිද්‍යා නිරෝධන ඒක ලාවතිනවා. තණ්හා තණ්හා සමුදය වේදනා සමුදය. තණ්හා නිරෝධා වේදනා නිරෝධා. කම්ම සමුදය වේදනා සමුදය. කම්ම නිරෝධා වේදනා නිරෝධා. ආහාර සමුදය වේදනා සමුදය. ආහාර නිරෝධා වේදනා නිරෝධා. ඒ වගේම අර අපි හරි ඉස්සලා කිව්ව විදිහටම අර අසන්ති ලක්ෂණේ එනවා. නැත්නම් මේ සංජාති ලක්ෂණේ. එතකොට මේ එන ලක්ෂණේ එනකොට මොකදෙන්නේ? ඒ જાතියෙන් නැగిලෙනවා. ඒක දැන්නම් බැහැලා යනවා. නේද? අර අපි කිව්ව විදිහට ඉස්සලා ආපු ලක්ෂණයක් එනවා. මොකද්ද? අර අපි නිබ්බති ලක්ෂණේ. ওই නිබ්බති කියන ලක්ෂණේ ආපුවාම නිබ්බති ලක්ෂණේ වේදනා නැగిලා එනවා. වේදනා සමුදී නිබ්බති නිරෝධයෙන් වේදනා නිරෝධ වෙනවා. නිපදේම කෙලවරයි. නිපදේම දෙච්ච හේතු නැහනම් වේදනාව නිස්පාදනය වෙන්නේ. නිස්පාදනයේ හේතුව තියෙනකම් ඒ හේතුව නැතිලා ගියාම ඒක නැවතුනවා. අන්තිම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔයගේ වේදනාව පිළිබඳ පස්සාකාරී වේදනාව ගොඩනගෙන හැටි ඒ පස්සාකාරී නැතිකමින් වේදනාව නිරෝධන හැටි දැක්කහම යම් කිසි වේදනාවක් දුක් සහිතද අපිට අත්හැරින්න ඕනේද? නිදහස් වෙන්න ඕනේද? ඔන්න මොකද කරන්නේ? ඔන්න වේදනාව නිරෝධ කරන කාරණා පහ තේරුම් ගන්න. ඔය පහ තීරවද මල්ලගේ නිරෝධද? අවිද්‍යා නිරෝධනම් පටන් ගැනීමෙදිම අර පහ නිරෝධයෙන් මගේ පෑදුනා. අවිද්‍යාව යන්තනක නැද්ද? තණ්හාව එතන නැහැ. එහෙනම් ඒක නැති වෙන මොකද වෙන්නේ? අවිද්‍යා නිරෝධයි තණ්හා නිරෝධනම්. චේතනා පහල කරන්නේ අවිද්‍යා සහගත චේතනා නිරෝධනා. ඒක එන කම්ම නිරෝධයි. ඒතර ඒකට හේතු වෙන්නා වූ වේදනාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයේ ආහාර කරගෙන පසපත්‍යා වේදනා. අන්න ආහාර සමුදය වේදනා සමුදය කිව්ව ස්පර්ශය ආහාරගෙන හට ගන්න. ඒ ස්පර්ශයේ නිරෝධනොත් වේදනා නිරෝධයි. එහෙනම් ඒ ස්පර්ශය මොකද්ද? සංස්පර්ශය. මොකක් නිසාද? අවිද්‍යාව සහගතව ස්පර්ශ කරන්න පටන් ගත්තොත් තමයි මේ වේදනාව ඇති වෙන්නේ. අවිද්‍යාව නිරෝධ කරලා නම් මොකද වෙන්නේ? අවිද්‍යාව සහගත වෙන්නේ නැත්නම් එතන සංස්පර්ශ හට ගන්නේ නැහැ. ස්පර්ශ විතරයි. ස්පර්ශයේ තියෙන වේදනාවක් තියෙනවා, විපාක වේදනාව. ඒ වගේම දැනෙන එකක් තියෙනවා. ඒකට සසර ගමන හදන්න බැහැ. සංස්පර්ශය නිසා හටගන්න සංපස්සජා වේදනාවක් හටගත්තොත් වේදනාපත්‍ය තණ්හාගිනි ගොඩනගෙන වලක් ගන්න බැහැ. එතන සසර ගමන හැදෙනවා. එහෙනම් ස්පර්ශයෙන් හටගන්න වේදනාව කියන එක ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතෙන්දී මානසිකාර කියන සර්වචිත්ත සාධාරණ චෛතසික හතරයි තියෙන්නේ. ඒකෙන් සසර ගමනක් හදන්නේ නැහැ. රාතන් වහන්සේලාත් ස්පර්ශ දැනෙනවා, වේදනා දැනෙනවා, තණ්හා නැහැ. තණ්හා දඬ හේතු වෙන සංස්පර්ශයයි සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාවයි අවිද්‍යාවෙන් පහර වෙන නිසා ඒක උන්වහන්සේ දුරු කරනවා. උන්වහන්සේට හේතු නිරෝධය නිසා මතුවට රූප ඵලය හට ගන්නවට තියෙන හේතුව නැහැ. අන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා යම දුක නම් ඒ දුක හට ගන්න හේතුව දැන් දකිනවා. මේ හට ගන්න පස්සාකාරී දුක නිරෝධ කරන්න නම් ඒ පස්සාකාරයෙන් නිරෝධ කරන්න ඕනේ කියලා දැන් නුවන්ට ගෝචරයි. එහෙනම් මොකද කරන්න ඕනි? ඉතින් ඒක කවුරුවා කරන එකක්ද? තවම් කරන එකද? තවම්ම නේ පස්සේ දුවන්නේ. තවන්නේ අවිද්‍යාවේ නිගමන වලට වහින්නේ. දැන් විද්‍යාව පහදා ගන්න පස්සේ ආයිත් අවිද්‍යාව නිගමන වලට වහින්න ඕනේ. පුංචි කාලේ අසුචි දන්නේ නැතුව අල්ලා තල්ලා කනවා පොඩි එකා. ලොකු වුණාට පස්සේ ඒ අසුචි ගඳයි ජරාවක් කියලා දැක්කම පස්සේ ආයිත් අල්ලාගෙන තල්ලා කන එකක් තියෙනවාද? මේ දැන් අපි දැන දැන අන්නේ වගේ අවිද්‍යාව අවිද්‍යාව හැටියට දැන්නේ පොඩි එකා වගේ අන්ධෝ බාලෝ පුතජනෝ කියන කාලෙකදී අවිද්‍යාවේ තියෙන වැඩ පිළිවෙල තැවරි තැවරි දාගන්නවා ගඳ ගන්න එක. විද්‍යාව පහළනට පස්සේ තායිතෝකේ තැවරිනවා. නේ අවිද්‍යාව නිරෝධ කරන්නේ අපිමයි. අවිද්‍යාවේ යථාර්ථය දකින්න. අවිද්‍යාවේ තියෙන නීච බව දකින්න. දැක්කර පස්සේ ආයිත් අවිද්‍යාව සහගත වෙන්නේ නැහැ. ඉතින් ඔබ ක්‍රමයෙන් දකින්න ඕනේ. දැන් අපිට කියනවා යම් කිසි කෙනෙකුට මත්පැන් බඳුනක් දීලා මේ මත්පැන් බඳින ඔබට ප්‍රියද මනාපද? ඔව් ප්‍රියයි මනාපයි. මත්පැන් බොනේ කෙනෙකුට හරි ප්‍රියමනාප මත්පැනක් හම්බුනහම ඔව් බොහොම ප්‍රියමනාපකින් ඒක වාර ගන්න. අරගෙන මේකේ තියෙන එක එක පැතිකඩවල අහනවා. මේකේ සුවඳ ඔබට ප්‍රියද? ඒකත් ප්‍රියයි. මේකේ රසය ඔබට ප්‍රියද? ඒකත් ප්‍රියයි. මේකෙන් බොන බොන මොහතා ගානේ පොඩි පොඩි බින්දු බින්දු කාලක් ගානේ බින්දු මාත්‍රියක් ගානේ ඔබට මොකද අමුත්තක් හැදෙනවද? ඔව් ඒ මාත්‍රියක් ගානේ වෙරි වෙනවා. ඔව් ඒකත් කියනවා. එහෙනම් මාත්‍රියක් ගානේ හොඳ එකක්ම මම දකින්නවා කියලා ඔහු එක කියනවා. හැබැයි උඹ දැක්කේ නැති එකක් ඕකේ තියෙනවා. ඕකට මම අවැටයක් තරම් ප්‍රමාණයක විස මුස කරලා තියෙන. දැන් ඔබට වෙන් කරලා ගන්න පුළුවන් ද ඔකින්? අර සුවඳ පොඩ්ඩක් ගත්තාම ওই සුවඳ යන එකට තර විස මිශ්‍රයි. අර හසේ පෙන්නනවා යම්කිසි ඕකේ ද්‍රාවණයක් තියෙනවනේ. ඒ මත්යන් ද්‍රාවණයෙන් ඉදි කට දුරකට පොඩ්ඩක් ගාලා ගත්තොත් ඒකේ තර විස මිශ්‍රයි. එනම් ওই දාපු විස අර හොඳයි හොඳයි කිව්ව ඔක්කගේම ගෑවිලානේ. දැන් විස ගෑවුනට පස්සේ දැන් ඔක විස කියලා වස කියලා හඳුන්වනවද? නැත්නම් හොඳයි මත්යන් කියලා හඳුන්වනවද? දැන් ඕක ෆේවර් තව මොකද කියන්නේ? මට මත්යන් පොවනෝ කියලා කෑ ගන්නද? මට වස පොවනෝ කියලා කෑ ගන්නවද? දැන් ඇහුවා කියන්නේ මට වහ පොවනෝ. මේවා මම මරන්න හදනවා මට වහ දෙනවා කියලා කෑ ගන්නවා. නෑ නෑ වහනේ මේ බා මේකේ තියෙන වහ තියෙන්නේ ඉදිකර සුරත්තරම් ප්‍රමාණය. අනික ඔක්කොම මත්යන් ඔබ විචාර කරලා හොඳයි හොඳයි කියලා බීපුවා තියෙන්නේ. ඉතින් එහෙම කියා කෑ ගහපන්කො කිව්වොත් අපි කියන්නේ මොකද? අර ඔක්කොම වහගන ඉර දානවා නේද? අර හොඳයි රසයි ප්‍රියයි මනාපයි කියපියා වහ තියෙන බව දන්න නිසා ඒ හොඳයි කියලා ගත්තේ වෑන් ඉදිකට තුරා ප්‍රමාණයව තහවුරුදර ගත්තාම මෙන්න මේ ටික වහ නැති හරිය කියන්නේ දැන් බෑ මිස වෙලා තියෙන හැමතෙම. මෙන්න මේ වගේ අපි මනවරණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ප්‍රියයි මනාපයි යහපතයි කියලා අවිද්‍යාවෙන් හිතාගෙන ඉන්නවා. විද්‍යාව පහලලා අවිද්‍යාව ගැවසිලා තියෙන හැටි දැක්කර පස්සේ මොහොතක් ගන්න අස්සක් නැහැ. අස්සක් මුල්ලක් නැහැ. අපි යකින හොඳසේ පේන්නේ ප්‍රියමනාපසේ අපි හවට්ටපු වසගොඩවල් තමයි ඔය තියෙන්නේ. අන්න එහෙම දකින ක්‍රමයක් කියනවා. අන්න ඉදාට කියනවා ලෝකයේ හොඳයි කියනේ වැ නරක දැක්කා. එච්චර කාල ලෝක සත්‍යය දැක්කේ නැති එක. පුබ්බේ අනනුසු තේස ධම්මේසු ජක්කෝ මොද පාදී වෙලා තිනවා. පෙර නොවැස විරෝධ ධමකරී යත පහල වෙලා. මෙච්චර කාල මං හොඳයි කියේ හිටියේ මහ ගිනි ගොඩවල් වලට. ඔය හොඳ එකක් නැහැ ඔය හොඳයි හොඳයි කියනේ වේ. බැඳුනොත් මොකද වෙන්නේ? ඕකේ තියෙනවා මහා දුක් ගොඩක්. දුකේ හේතු වෙන එකක් මාගේ ප්‍රියමනාපයෙන් ලඟ වෙන්නේ. හරිම භයානකයි. අන්න ප්‍රඥාව තීරණි. ඔය තීරණේ ආපුවා මොකද වෙන්නේ? අපි මෙච්චර කල් අර නිත්‍යයි සුඛයි අත්තයි කියලා හිත හරවත් කියලා හිතාගෙන හිටියා. ඔන්න අර අනිත්‍ය දැකර වස්සේ අනිත්‍ය දැක්කේ නැති කෙනාගේ වටිනවා කියන දෘෂ්ටි අත්හැරලා අත්හැර නැති නිසා යා මොකද කරන්නේ? හරි වටිනා ලෝකයක් ගැන හිතායිදලා ඒක මම කරගන්න ඕනේ මගේ කරගන්න ඕනේ ආත්ම කරගන්න වටිනා දියක් ලෝකෙ දිනා කියන දෘෂ්ටියෙන් වැදිලා ඕක ලබා ගන්න ප්‍රාණඝාත කරලා හරි මට කමක් නැහැ. හොරකම් කරලා හරි කාම මිත්‍යාචාරයකදී හරි මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඕනේ. ඕකයි තිබුණේ. ඔන්න ඕකර පහර වැදිලා හිටන් ඥානවන්තව යථාබෝධිය ලැබෙනකොට ඔහු දකිනවා මෙච්චර කල් මහා මායා මුලාවකට දුකට ඇති කරනා වූ දුක් ඵලයකට දුක් ස්වභාවයෙන් වට කරලා තියෙන දෙයකට මම වටිනවා කියලා මුලාසහගතවනි හිතාගෙන හිටියේ. දැන් තමයි මට ඒක තේරෙන්නේ. අන්නේ අදහස ආවනම් මාත්‍රියක් හරි යම් කෙනෙකුට. ඔහුට වැටහිච්ච මට්ටමට ඔහු මොකද කරන්නේ? ඒ මට්ටමින් ඔහු තිබිච්ච මහා අසීමිත වටිනාකම බහැලා යනවා. මෙච්චර වටිනාකමක් දෙන්න වටිනා දෙයක් නෙමෙයි ලෝකෙ මේ ප්‍රියමනාප වස්තු කියන්නේ. ඔන්න පළවෙනි ධර්ම අවබෝධය. ඔය අදහස එනවා. මෙච්චර කල් තිබුණේ අසීමිත බලාපොරොත්තු. සීමාවක් කියලා හිටන් සීමිත වුණා දුක් ගොඩකින් පිරලා තියෙන දෙයක් නිසා ඒක කවදාවත් හොඳයි කියලා ගන්න එකක් නැහැ. ඒක තියෙන්නේ මෙන්න මේ අසීමිත වන්නා වූ බලාපොරොත්තු තියාගන්න වටිනා දෙයක් නෙමෙයි කියලා දකිනවා. එහෙම දැක්කට පස්සේ මොකද වෙන්නේ? අනේ මෙහෙම දෙයක් ලබා ගන්නද මෙච්චර කල් ප්‍රාණඝාත කළේ, හොරම සත්ව හිංසා කළේ, හොරමර වංචා කරලා නීච වැඩ කළේ, මේ සුරාසූ දුරාචාර පස්සේ ගිය මොන ආස්වාදයක් යන්නද, මොන වටිනා දෙයක් ගන්නද මේ නීච වැඩ පස්සේ ගියේ? ඇයි මම බොරු කියා මෙච්චර කල් මිනිස්සු රැවැට්ටුවේ? මොන ලාභයක් ලබා ගන්නද? මොන තරම් මුලාවද අපරාධයක්ද කියලා අනු ප්‍රවර්තනයක. ඇයි කේලම් කියලා මේ එකිනෙක විඳවන්නේ? මට මොන ලාභයක් ලබා ගන්නද? අසාර ලෝකයක යම් කිසි වැඩක් නැති හිස් දෙයක් කරගන්න. ඇයි මේ ලෝකයට මෙහෙ අපරාධයක් කරන්නේ? ඇයි මේ ලෝක සත්‍යයට සැඩපරු ස්වභාවයෙන් ලෝකයට නොයේ කාකාරී හිංගි හිංසා දුක් වේදනා දෙන්නේ? මොන අපරාධයක්ද මම මේ කරන්නේ? මොනවා ලබා ගන්නද? ඇයි මේ ලෝක සත්‍යය මුලාටපත් කරන්නේ? මුලාටපත් කරන දේවල් කතා කරන්නේ? හරයක් නැති වැඩක් නැති කියලා ලෝකයා මුලාටපත් කරන මොන අපරාධයක්ද? ඔය ටික දකින්න පටන් ගන්නවා ප්‍රඥාවෙන්. ඔන්න දකින්නට මොකද දෙන්නේ? අන්න සලා හරින්න ඕන කූ දකින්න. කූ කියනවා සලා හරින්න ඕනේ වනි. සලා හරිනාම කියනවා කුසලයේ වැඩුවා. වැඩුවා කියන නමු ටිකක් වැඩනා නෙමෙයි. මෙච්චර කාල කරගෙන ආපු අකුසලයේ දුරු වුණා. අකුසලයේ දුරු වුණාම කියනවා පෙර යම් කිසි දුකක් තිබුණාද ඒ දුක නැති තැනටපත් වුණා. දැන් දුකක් නැති දෙන ආවා ලැබුණා. ලැබුණේ මොකද්ද? දුක නැති බව නිසා. අමුතු එකක් ලබාගෙන සැනසීම ලැබුවා නෙමෙයි. ඒ ලෝකයාගේ කතාව. ලෝකයා සැපක් ලබන්න මොනවා හරි එකතු කරගන්න. ආර්ය යමක් දුකද ඒක අත්හැරපුවාම සැනසුමටපත් වෙනවා. එහෙනම් අන්තිමට බලකොලද සැනසුම පූර්ණ කරගත රහතන් වහන්සේ ලෝකෙන් අල්ලාගත එකක්වත් නැහැ. නව ධන්නේකට කියනවා ආර්ය විනය වැඩිම කියන්නේ ලෝක සම්පතෙන් අනිත් පැත්ත. ලෝකයේ වැඩිම කියන්නේ මොන හරි ගොඩ ගහගන්නේ. ආර්ය විනය වැඩිම කියන්නේ මෙච්චර කල් ගොඩ ගහගත්ත මුලා සහගත හිස් දේවල් අත්හරිනේ. මේ ඔබේ වෙනස තෝරා ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියන එකෙත් ප්‍රඥා වැඩෙන දුක නිරෝධය කියලා කියන්නේ සත්‍ය අවබෝධය ලබා ගත්තාම දුකෙන් නිදහස් වෙන දෙයක්. ඒකයි වඩන්නේ ප්‍රත්‍යාස කරනවා. යම් කිසි ප්‍රත්‍යක් තියුණාද ඒක ශේකර දැමීමට කියනවා ප්‍රත්‍යාස කරනවා. මාර්ගය වඩනවා. මාර්ගය වඩන්නේ මාර්ගයේ ඉඳ හැමනේ බුදුරන් වහන්සේ කොයි ලකත් මාර්ගයේ සුඛයි කියලානේ. මාර්ගයේ දුක් ගොඩින් මාර්ගය වන්නම් බුදුරන් වහන්සේ සැලසුම මාර්ගයට දානවා. බුදුරන් වහන්සේ දුක් නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්න මාර්ගය වඩා ගන්න කිවි දුක් නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීම සිද්ධ කර ගන්නයි. දුක් නිරෝධය කර ගන්න කිවි යම් තැනක දුකක් ඇද්ද ඒක යම් තැනක නැත්නම් අන්න ඒක මේ ආර්ය විනී සුඛය කියන බලාපොරොත්තු වෙන්නේ එතෙන්. දුක නැති බව බලාපොරොත්තු වෙන්නේ මාර්ගය නෙමෙයි. දුකසේ හරි අලලා හරි මාර්ගය වඩන්න. මාර්ගය වඩනකොට ප්‍රතිඵලයක් හම්බ වෙනවා. මොකද්ද? දුකෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ ආයි මාර්ගය වඩන්නේ කියන්නේ දුකසේ වැඩි වෙ මොකටද? දුකෙන් නිදහස් වෙන්න. එහෙනම් මොකක් දුකෙන් නිදහස් වෙන්නේ? ප්‍රඥාවෙන් යථාර්ථය අවබෝධ කරගන්නයි මාර්ගය වැඩි වෙන්නේ. මාර්ගය වඩන්න වඩන්න යථාර්ථය අවබෝධලා අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසාරයි කියලා වැටහුණා. එහෙම ලෝකයක් තුළ මොනවා මම කරගන්නද මොනවා අවයි කරගන්නද මොනවා ආත්මසින් ගන්නද අත්තරින් වැල්ලින් විදි කියන නිදහසාව නම් අන්නේ නිදහස ශාන්තියක් ඇද්ද? ඕක බලාපොරොත්තුෙන් තමයි මාර්ගය වඩන්න කිව්වේ. නමුත් අපි හිතා ඉන්නවා මෙහෙම මාර්ගයක ඉඳ තියෙනවා නම් කොච්චර කියලා හිතුවොත් ඒකත් අවිද්‍යාව. එහෙනම් මාර්ගයේ වඩලා හිටා මොකද වලන්නේ? වඩවලා ඉඳ නෙමෙයි. අර දුකෙන් නිදහස් වෙන්න. දුකෙන් නිදහස් වුණාට පස්සේ ඉන්න තැන ඇහුවොත් එහෙම ලෞකික ලෝක සම්බන්ධයෙන් කතා කරන්න දෙයක් නැහැ. ඒ ඵලයේ හැටි කොහොමද කිය. ඒකයි වෙනස. හරි ගැඹුරුයි තේරුම් ගන්න ඕනේ. ඉතින් දස කුසලයේ අර මොකද්ද කියලා හුඟක් විග්‍රහයක් ආවේ තයික ප්‍රශ්නේ. නමුත් මේතන තියෙන ප්‍රශ්න සමූහයකට උත්තර මේකෙන් හම්බ වුණා. ඒකයි මේ ප්‍රශ්නේ ගත්තේ. ඉතින් තේරුම් අරගන්න ඕනේ විදිහට.